వరప్రసాద పిలిబంద ప్రశ్న గారు సాయం చేద్దాం
గారు నియోజకవర్గానికి వరప్రసాద ప్రశ్నే ఇదిరిపత్ కాని సెలమడ మినిట్టు కాలయాత్ దెన్న అది విసిహత దగ్గ ప్రశ్న అదాల నౌనాత్ విపక్ష నాయకుమా రజయ విసిన అనుగమనీకరణ క్రియామార్గ పిలిబంద మతుకరా విశేషమ శ్రీలంక టెలికాం ఆయతనే సంబంధే శ్రీలంక టెలికాం ఆయతనే సంబంధేన్ వెల్యుయేషన్స్ ప్రధాన వశం దగ్గర గణిన ఎక్క తమై ట్రాన్సాక్షన్ అడ్వైజర్ హటియట ఐఎఫ్సి ఎక్క ఇలాంగట స్వాధీనవ రజే తక్షేరు కరుత్ చీఫ్ గవర్నమెంట్ వెలువత్ వెల్యుయేషన్స్ దగ్గర దేన ఏ వెల్యుయేషన్స్ దగ్గర గారు నియోజక కథానాయకుమని తాము అవసాన వెళ్ళానే ఏ సంబంధం ఇద్దరి కటీరు సిధువేవి అనిక ఈ వెల్యుయేషన్స్ బిడ్ ఎక కౌల్ కల్లి వెరవెనకాన్ ఇలియట లబాది మాకు సిధువెన్నెత్నే మొకదేహమునోత్ ఏక ఏక ఏ బిడ్కర నాయట కిసియాం వాసి అక్కనవ రటక్ హటియట ఏకి అసాధారణ అక్కన్న తీయన ఇడ వెడిహిందా ఎయింద మన హితనవ మే బిడ్ ఎక కౌల్ కల్ల తీయన వెలావక వెల్యుయేషన్స్ కరగిన అన వెలావక ఏ సంబంధం ఫైనల్ అగ్రీమెంట్ ఎక్క అవిల నతి వెలావక ఏక సిధువెలా కియలా మే సభావట ప్రకాశ కల్ల రటట ప్రకాశ కిరీమ సాధారణ క్రియావళి తామ సిధువెమిన్ పవతిన గరు నియోజక కథానాయకతుమని ఒబతుమాట స్తుతివంత వేన వరప్రసాద ప్రశ్న మతు కిరీమట ఇడలబాదీమ సంబంధేన్ 2024 హతాయి 12 వన దిన పార్లమెంటు ఎద్ది రాజ్య ముదల్ కారక సభావే సభాపతి పార్లమెంటు మంత్రి గరు హర్షద్ సిల్వా మహతా విసిన్ ఆగమన విగమన డిపార్ట్మెంటు మగిన్ వీసా నికుత్ కిరీమట గాస్తు అయ కిరీమ సంబంధేన్ వన వార్తావక్ పార్లమెంటు వత సభాగత కరణ లది ఇకీ వార్తావ మగిన్ ఆగమన విగమన డిపార్ట్మెంటు మగిన్ విదేశకేన్ వెత వీసా నికుత్ కిరీమ సంబంధేన్ అనుగమనే కలేదు క్రియాపటిపాటియ సంబంధేన్ నిర్దేశ కీపయాక్ ఇదిరిపత్ కరతిబు అతర ఇకీ నిర్దేశ రాజ్య ముదల్ కారక సభావ విసిన్ ఏకమతికవ అనుమత కరణ లద భావ వార్తావే సంధాన్ కర అత ఏ అనువ మికీ కారక సభావే ఆండుపక్ష విపక్ష సామాజికేన్ విషిహద్దెనుకు పమన సిట్న అతర ఏ అతరిన్ బహుతరయక్వన మాద అతులత్వ కారక సభావే సామాజికేన్ సామాజిక మంత్రి వరుణ్ దాసే దెనిక్ పమన అత్సన్ కర లిఖితవ ఉబతుమా విత ధనుం దెన లద్దే సభాపతివరయా విసిన్ కరణ నిర్దేశ సంబంధేన్ అప ఏకంగ నొమన బవాయి ఇకీ లిపి పిటపత గారు నియోజక కథానాయకుమని మమ సభాగత కరన్న కెమతి ఏ అనువ 2024 హతాయి 12 వన దిన కారక సభావే సభాపతి గారు హర్ష సిల్వా మహతా విసిన్ ఇదిరిపత్ కనలద వార్తావ సంపూర్ణెమ్మ అసత్య సహ దోష సహిత వార్తావక్ వే ఇబవిన్ 1953 అంక 21 దరణ పార్లమెంటు బలతల సహ వరప్రసాద పనతే ఉపలేఖనే ఆ కొటసే దక్కిన శ్రేష్టాధికరణయ విసిన్ దండువం కలహకి వరద వెరది అతురిన్ హతరవన వరద్దవన పార్లమెంటు హో యం కారక సభావక్ రెవటవీమే అదహసిన్ పార్లమెంటు అవిత హో యం కారక సభావక్ విత వ్యాజ్య అసత్య హో వరదవా పెన్ను లేఖనయక్ ఇదిరిపత్ కిరీమే అన వరద్ద మెహిదీ సిధువీ అతి భవ మాగే విశ్వాసయ ఎమనిసా రాజ్య ముదా కారక సభావే సభాపతి పార్లమెంటు మంత్రి గరు హర్ష సిల్వా మహతా విసిన్ 2024 హతాయి 12 దిన ఇదిరిపత్ కనులద అసత్య సహ వ్యాజ్య వార్తావ మగి నిఖీ కారక సభావే సామాజిక మాయతులు బహుతరేగే పార్లమెంటు వరప్రసాద కడవీ అతి భవ పెనీయాయి ఏ అనువ 2024 హతాయి 23 వన దిన మేమ కారక సభావ గరు మేమ కారణావ గరు సభావహమూ ఇదిరిపత్ కిరీమట అవసర లబాదిన లెసత్ మికీ వరప్రసాద కడవీమ ప్రముఖతమ కారణయక్సే సలక పార్లమెంటుయే ఆచార ధర్మ వరప్రసాద కమిటీ వేది యముకరణ లెసత్ ఒబతుమాగే నితామ గౌరవేన్ ఇలా సిటిమి
కథానాయకతుమా మే మావ హిరేదాన ఉత్సాహ కరణవా మే మన హిరేదాన వరదా కరా కియలా దా మేక లోకు చోదనావాక్ ఎనిసా మమ మే సంబంధేన్ ఎక్క దయాక్ కియన్న ఏ తమై మే కరపు సియలు చోదన ఎక్వ హా వెన్ వెన్ వశేన్ మా విసిన్ తరే ప్రతిక్షేప కరణవా ఎక్వ సహ వెన్ వెన్ వశేన్ ఏమన్నా మావ హిరేదాన ఉత్సాహ కరణవా నా మమ పార్లమెంటువ నొమగారియా కియలా ఇక ఏమైనా అపి మమ మే ఇదిరిపత్ కరపక మాట లబాదేన్న గారు మే నియోజక కథానాయకతుమా ఏక మమ అధ్యయనే కర్ల దాని మమ కివని ఎక్కువ సహా వెన్వేమ ప్రతిక్షేప కర్ణ ఇక్కడ సియలు కారణ మమ ඉදිරිපත් කරන්න. මොකද මට මම මේ පළවෙනි පාර නෙමෙයි මාව ඉවත් කරේ. මම ගල්ලඟුරු වාර්තාව ඉදිරිපත් කරාමත් මාව මේ වගේ කරලා ඉවත් කරා. හරි, ඉතින් ඒ නිසා මට මේක අලුත් දෙයක් නෙමෙයි. මම විපක්ෂයේ ඉඳලා මේ කාර්යභාරය කරන්නේ බොහොම අමාරුයි. මගේ කාර්ක සභාවේ ඉන්න කාර්ක සභා මන්ත්‍රීවරුන් දන්නවා ඒක. මං හිතන්නේ ශ්‍රහාන් සේමසිංහ මහත්මයාත් දන්නවා. එතකොට මාව මේ විදිහට මේ දේශපාලනිකව මෙවැනි හිරේ දාන්න හදනවා නම් මාව මම වාර්තාවක් ඉදිරිපත් කරා කියලා පොඩක් පොඩක් ඉන්න පොඩක් ඉන්නක ගරු ඇමතුමා මම වචනයක්වත් කතා කරේ නැහනේ. ඉතින් මටත් අවස්ථාව දෙන්න. බොහොම සාධාරණ මේ සියලු දේ කරේ. හරි, ඉතින් අත්ත වශයෙන්ම මේ මන්ත්‍රීතුමන්ලට සති තුනක කාලයක් තිබුණා. ඒක මම හොරෙන් කරපු එකක් නෙමෙයි, හංගල කරපු එකක් නෙමෙයි, සති තුනක්. සති තුනක්. එතකොට ඔවුන් ඉදිරිපත් කරපු සියලු වාර්තා මේකට ආඳලා තියෙනවා. හරි, මෙතන හේතුව වුණේ මම දන්නවා, මෙතන දීර්ඝව කතා කරන්න රවුෆ් හකීම් ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු සංචාරක ඉලක්කන් සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් පත් වුණා. එතකොට ගරු අජිරි අභිවර්ධන මැතිතුමා කිව්වා තිරාණාලස් මන්ත්‍රීතුමා ඇමතිතුමාගේ කාර්යාලයෙන් ඒකට නිවැරදි කිරීමක් එවනවා කියලා. ඒක තමයි කියන වාර්තාව. ඒක ඇතුළත් කරන්න කියලා. ගරු නියෝජ කතානායකතුමා ඒ වාර්තාවට ඔක ඇතුළත් කරලා තියෙනවා. ඊට පස්සේ තව කරන්න දෙයක් නැහැ ගරු අගමැතිතුමා. මම විපක්ෂයේ ඉඳගෙන මේ මුදල් කාරක සභාවේ කළ යුතු සියලු දේ කරා. හරි නෑ, මම තනියෙන් කරේ නෑ කිසි දෙයක්. සියලුම මන්ත්‍රීවරුත් එක්ක කරේ. හරි, එතකොට මාව හිරේ දාන්න හදනවා නම් හරි, මේ මම හිරේ දාන වරදක් කරා කියලා පොඩක් එන. දැන් ඒකනේ කිව්වේ. හරි 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 පොඩක් මට කතා කරන්න දෙන්න එනකො.
ඔබතුමා
කතා කරන්න ඉඩ දෙන්න. ගරු මන්ත්‍රීතුමාට මම මට විචාරයක් දෙන්න. නෑ, මෙතුමා කිව්වනේ දණ්ඩ නීති සංග්‍රහය මොකද්ද කතාවක් කිව්වනේ. හරි 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 මම අපි හිරේ යන්න බය මිනිස්සු නෙවෙයි. ජනතාව වෙනුවෙන් හිරේ දානවා නම් මම හිරේ යන්න. ඒකට ප්‍රශ්නයක් නෑ. හරි, හර්සදිසේදාල මෙතන ඇවිල්ලා තියෙන්නේ බය දඟලන්න නෙවෙයි. මාව හිරේ දානවා නම් හිරේ දාන්න. මම මේ කරපු කතාවද? හරි, හැබැයි පොඩක් ඉන්න.
ඔබතුමා පැහැදිලි කිරීම
අවසන් කරන්න. මට ඉවර කරන්න දෙන්න. හරි, ඒ නිසා මම මේක පොඩයි. මම මේක ස්ටඩි කරලා මම මේ පිළිතුරක් දෙනවා. එතකම් මුදල් කාරක සභාව සභාපතිකම කවුරු හරි අරගෙන කරා.
හොඳයි,
හරි.
අරෝ නියෝජක දානකතුමනි, මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්ගේ වරප්‍රසාදයක් කඩ වුණොත් ඒ වරප්‍රසාදය සම්බන්ධයෙන් ඒ වරප්‍රසාද කඩවීම මේ සභාවට ඉදිරිපත් කළ වරප්‍රසාද කමිටුවේ යොමු කිරීමේ අයිතිය අපි හැමෝටම තියෙනවා. ඊළඟට කරු නියෝජක දානකතුමනි, මේ විමර්ශනයක් සිදු වෙන්නේ නැතුව මොකද්ද අවසාන තීන්දුව කියලා අපි කාටවත් තීන්දුව කරන්න බෑ. එතකොට අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් කරලා මේක ඇත්තද නැත්තද කියලා තීන්දුවක් ගන්න කියලා. එහෙම නැතුව මේ අපිට ඕනකම නැහැ. හර්ෂ මන්ත්‍රීතුමා එතනින් අයින් කළා මේ කටයුතු කරන්න. මොකද එතුමාගේ කණ්ඩායම එතුමාව අයින් කරන්න උත්සාහ කරනවා. දැන් බලන්නකො, අදත් එතුමාට කියලා දෙන්නේ මේ එතුමාව අයින් කරන්න යනවා කියලානේ. අපි එතුමා ඉන්නවද නැද්ද කියන කාරණේ නෙමෙයි වැදගත් වෙන්නේ. ඉස්සර අපිට ආණ්ඩුවට තමයි චෝදනා වෙල්ල කරේ හර්ෂ මන්ත්‍රීතුමා එතනින් අයින් කරන්න හදනවා කියලා. අපි ආණ්ඩුවක් හැටියට එතුමාට උපරිම සහයෝගය දීලා තියෙනවා මේ රාජ්‍ය මුදල් කාරක සභාවේ වැඩ කටයුතු කරගෙන යන්න. ඒ වැඩ කටයුතු කරගෙන යද්දී අපි අතර යම් යම් වාද විවාද ඇති වෙනවා. ඒක වෙනම කාරණයක්. නමුත් ඒ සඳහා අපි රජයක් හැටියට පූර්ණ සහයෝගය දීලා තියෙනවා. ඔබතුමා සභාපතිවරයා හැටියට විපක්ෂය ඔබතුමා විවාද කරන්න උත්සාහ කිරීම අපි හෙලා දකිනවා. ඔබතුමා උතර ඉන්න ඉඳලා ඒ වැඩ කටයුතු කරන්න ඒ පරීක්ෂණය ඔබතුමා අපක්ෂපාතිව සිදු කරන්න කියලා ඉතාම ගෞරවයෙන්
ඉල්ලනවා.
ඊට පස්සේ විපක්ෂ වෙනුවෙන් කතා කරන්න එතුමාට අයිතියක් නැහැ. එතුමා ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරයෙක්. විපක්ෂ වෙනුවෙන් කතා කරන්න අපිට අයිතිය තියෙන්නේ. අනිත් එක මේ වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරනකොට නිකම් මඩ ගහන්න මේ අපේ මන්ත්‍රීවරු හිරි අරිනවා කියලා මඩ ගහන්න එපා. හරි, මඩ ගහන්න එපා. ඔබතුමා කිව්වා ඒක. එතකොට නිකම් මඩ ගහන්න එපා. තාම වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කළා විතරයි
මේක
විභාග කරන්න ඕන. විභාග කරුවෙන් පස්සේ යම් යම් තීරණ දෙනවා. නමුත් මෙතුමා ඉදිරිපත් කරනකොටම කිව්වා හිරි හරිනවා කියලා. ඒක බඩ ගන්න.
හොඳයි ගරු මන්ත්‍රී, ඒක නවලම. ඔය ලංසමෙන් තුමා
ගරු නියෝජ කතානායකතුමනි මම මුදල්කාර සභාවේ සමාජිකයෙක් විදියට ඉතාමත් පෑදලිය කියන්න ඕනේ අපි අර්ෂමැත්තුමා ඒ කරන කාර්යභාරය පිළිබඳ විශාල ගෞරවයක් අපේ තියෙනවා. හැබැයි සේමසිංහ මන්තුමා මතු කළේ කාරණාව තමයි අපි සියලු දෙනා ඉන්න කාරක සභාවේ අපේ අනුමැතියක් නැතුව මේ පාර්ලිමේන්තුවේදී කිව්වා අපි සියලු දෙනා අනුමැතිය දුන්නා ඒ වார்த்தාවට කියලා. ඒ නිසා අපි ඒක නිවැරදි කරන්න කියලා තමයි කියන්නේ නැද. එහෙම නැතුව එතුමාව ඉරේ අරින්න හරි එතුමා කරන කාර්යභාරය වැරදි කියන්න හරි නෙමෙයි. මොකද මම ආයෙ මතු කරන්න ඕනේ. එදා මම ඉන්න කාරක සභාවේ මතු වුණා මේ VFS එක ආවට පස්සේ සංචාරකයෝ එන්න අඩු වෙලා තියෙනවා කියලා. හැබැයි මමත් ඒක විශ්වාස කරලා මමත් අපේ මන්ත්‍රීවරු එක්ක කතා කළා එහෙමනම් මේක වැරදි නේ කියලා කතා කළා. හැබැයි පස්සේ බලපුවම අපිට වෙලා තියෙන රිපෝට් එක විදේශිකයෝ එන එක වැඩි වෙලා තියෙනවා. එතකොට එදා යම් අසාධාරණයක් ඒ VFS එක ඒක ඒ ආපු නිසා අසාධාරණයක් සහ පාඩුවක් වුණා කියන එක විශාල මාධ්‍යවල අරමේ ගියා. ඒ නිසා ඒක නිවැරදි කරන්න ඕනේ. ඒ VFS එක ආවට පස්සේ සංචාරක එන්න එන්න වැඩි වෙලා තියෙනවා. රටේ ආදායම එන්න එන්න වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඒක නිවැරදි කරන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ.
හොඳයි බොහොම ස්තුතියි.
මේ විදේශික සංචාරකයන්ගේ පැමිණීම මේ වීසා හුටපටෙන් පස්සේ අඩු වුණාය කියන එක පිළිබඳව සංඛ්‍යා ලේඛන සහිතව මම වගකීම් බාර අරගෙන මම පෙන්눔 කළා විතරක් නෙවෙයි එතන පැමිණ සිටි මේ සංචාරක සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඩිරෙක්ටර් ජෙනරල් ඇවිල්ලා මම කියපු දේ පිළිගත්තා. එහෙම අඩුවීමක් වෙලා තියෙනවා. මේ වීසා හුටපටෙන් පස්සේ තමයි මේක වුනේ. මේ ගැන අපි අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරලා තියෙනවායි කියලා අපේ කමිටුවේ එතුමා පිළිගත්තා. ඉතින් එහෙම තියෙද්දී දැන් මේ මං බොරු චෝදනා කිව්වා මේ බොරු කාරණා ඉදිරිපත් කරා කියලා කියන එක සම්පූර්ණයෙන්ම සාවද්‍යයි. නෑ 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 මම සම්පූර්ණ වගකීම් බාර ගන්නවා. දැන් මේ පිළිබඳව අපි මේක විකල්ප වැඩපිළිවෙල කීපෙකුත් අපි බයිනවා කියන එක මං කියනවා.
හොඳයි. ගරු මහින්දානන්ද
නියෝජක තනායකතුමනි අපේ මුදල් කාරක සභාවේ සභාපතිතුමා හැටියට මගේ මිත්‍ර හර්ෂත් සිල්වා මැතිතුමා අපි කටයුතු කරන හැම අවස්ථාවකදීම එතුමාට යම් ප්‍රශ්න පැනනගිච්ච හැම වෙලාවෙම මම එතුමා වෙනුවෙන් පෙනී හිටලා තියෙනවා. ඔබතුමා ඒක පිළිගන්නවා. ඒ නිසා ඔබතුමා මේ කාරක සභාවේ කරන කාර්යභාරය පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. ඔබතුමා දන්නවා හැම අවස්ථාවකදීම අපි ඔබතුමත් එක්ක ඉඳලා තිනවා අපි ඉදිරියටත් ඉන්නවා. ඒ නිසා ඒ පිළිබඳ අපට ප්‍රශ්නයක් නැහැ. මගේ ප්‍රශ්නය ගරු මුලසනේ සභාපතිතුමනි හකීම් මැමතුමා කිව්වා වගේ මේ වார்த்தාව සාකච්ඡා කරගෙන යනකොට සංචාරක මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ඇවිල්ලා අපිට කිව්වා සංචාරකයන්ගේ අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. රජයට ආදායම් අඩුවීමක් වෙලා තියෙනවා. හකීම් මැමතුමා කිව්වා වගේම එහෙම එකක් කිව්වා. ඒ කියපු වෙලාවේ අපි සියලු දෙනා ආණ්ඩු පක්ෂයේ රැස් වෙලා කිව්වා එහෙම අඩුවීමක් වෙලා තියෙනවා නම් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේකට ආණ්ඩු පක්ෂයේ හැටියට අපි එකඟ නැහැ කියන එක අපි කිව්වා. ඒ අනුව නියෝජක කතානායකතුමනි අපි ආගමන විගමන පාලකතුමා කැඳවලා එතුමගේ ලිඛිතව ඉල්ලුවා. ලිඛිතව ඉල්ලුවා මම ඔබතුමාට කියන්නම් ඒ ලිඛිතව ඉල්ලපු එක. මේ ජූලි මාසේ ගිය අවුරුද්දේ සංචාරකෝ 59,244යි මේ අවුරුද්දේ 94,993යි. ඒ ඉතිසලම 119,000 ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ 149,982යි. ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ 1,46,000 ගණක් මේ පාර 13,00,000. ඒ වගේම ආදායම් ගත්තාම මේ මාස තුනේ දිගටම වැඩි වෙලා තියෙනවා කියලා හකීම් ගරු මන්ත්‍රීතුමා ආගමන විගමන පාලකතුමා අපිට ලිඛිතව මට විනාඩියක් දෙන්න ඔබතුමා. මේ ආගමන විගමන පාලකතුමාට තමයි මේක ලැබෙන්නේ. එතුමා ලිඛිතව අපට දැනුම් දුන්නා එතුමා දීපු සංඛ්‍යා ලේඛන වැරදි මේක තමයි කියලා. අපි ඔබතුමාට මේ කතා කරන්නේ with the written document given by the immigration control. සැපරම ඉවර කරනවා. ඉතින් ඒ නිසා අපේ හකීම් මැමතුමා සංචාරකයෝ අඩු වෙලා නම් ආදායම් අඩු වෙලා නම් අපි ඉන්නේ ඔබතුමත් එක්ක. මම මේ වගකීමකින් කියන්නේ. හැබැයි ආදායම් වැඩි වෙලා සංචාරකවත් වැඩි වෙලා මේ ප්‍රශ්නයක් තියෙනවයි කියලා මත දෙකක් තිබුණ නිසා මේ පාර්ශව දෙකම කැඳවලා එකඟතාවයකට එනකන් අපි හකීම් අපි හර්ෂමතුමාට එදා කිව්ව පොඩ්ඩක් ඉන්න අපිට ක්ලරිෆිකේෂන් එකක් තියෙනවා. ඒකයි අපේ ප්‍රශ්නේ. මේක පැහැදිලි කරගත්තට පස්සේ අපිට මේක දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තියෙන හර්ෂ ගරු සභාපතිතුමා සංඛ්‍යාලයකට කියන ඉමිග්‍රේෂන් කන්ට්‍රෝල් එක නම්බර් එකක් කියනවා. ටූරිස්ට් බෝඩ් එකේ ඩිජිටල් නම්බර් එකක් කියනවා. So we just want to clarify this. අපි හරි දේ දැනගෙන අපිට එකඟතාවයක් දෙන්න පුළුවන්. ඒකයි අපි කිව්වේ එතකම් මේක දාන්න එපා කියලා.
හොඳයි බවන් සර්. හකීම් මැතුමා අවසන් කරන්න.
මේ දැන් මේ විදේශිකයන්ගේ පැමිණීම පිළිබඳව ඒ ලේඛන මේ දෙපාර්ශ්වය ළඟම තියෙන්න පුළුවන්. නමුත් මේ ආගමන විගමන පාලක තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කිව්වේ බොරු මේ දියුරුම් ප්‍රකාශය දීලා දයන ගමගේ මේ බ්‍රිටිෂ් සිටිසන් කෙනෙක් නෙවෙයි කියන එක පිළිබඳව දියුරුම් ප්‍රකාශය දුන්න ආගමන විගණම මේ මේ පාලක තමයි ඔය බොරු කියන්නේ දැන්. හරි එහෙනම්කොට ප්‍රවේශම් වෙන්න. ශ්‍රේෂ්ඨාධිකරණයට බොරු කියපු කෙනෙක් එයා.
හොඳයි. බොහොම සිතේ. ගරු තිරණාල සම්මතව.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ඔබතුමා උත්තර දෙන්න ගරු.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව භාරව ඉන්න ඇමතිවරයා හැටියට මට එක දෙයක් කියන්න ඕනේ. අපේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජෙනරල්වරයාටවත් කාටවත් මේ ෆිගර්ස් හදන්න බෑ. ඒක ඔක්කොම සිස්ටම් එකේ තියෙන ෆිගර්ස්. එතකොට ඒ ෆිගර්ස් තමයි සංචාරක ප්‍රවර්ධන සභාපතිතුමයි ඒ දෙපාර්තමේන්තුව ලබා ගන්නෙත් මෙතනින් දත්ත. අපි හැම මාසෙම ඒගොල්ලන් මෙතනින් තමයි දත්ත ගන්නෙ. ඉතින් ඒක හින්දා මම වගකීමකින් කියනවා මං අවුරුදු 5ක ෆිගර්ස් ඔක්කොම හදලා ටේබල් එකක් හදලා මං මේ මන්ත්‍රීතුමාලා ඉල්ලුවම දුන්නා. ඒකෙන් VFS එක එන්න ඉස්සලා ඉන්නා කියන්නේ 20:20 ඉඳන් ෆිගර්ස් ටික දුන්නා. ඒකේ පැහැදිලිවම පේනවා වැඩිවීම. ඒකම VFS එක අප්‍රේල් මාසේ ඉඳන් ආවට පස්සේ අපිට තිබුණා අලුත් කැටගරිස්. ඒ කියන්නේ මාස 6 අවුරුද්දේ අවුරුදු 2 5 10 වීසා ඉෂු කරන එක. අපි ඒකෙනුත් පෙන්නලා දීලා තියෙනවා 53,000 ගානක් ඇවිල්ලා තියෙනවා ටුවරිස්ලා අලුත් කැටගරිස් වලට. මීට ඉස්සෙල්ලා ලංකාවේ ඒ කැටගරිස් වලින් ආපු නැති ටුවරිස්ලා. ඒකෙන් ලැබුණ මුදල රජයට බිලියන 1.4ක් ඒ ටිකෙන් විතරක්. ඒ සියලු දේ මං ටේබල් එකක් හදලා මේ මන්ත්‍රීතුමන්ලා ඉල්ලපු අයට මං ලබා දීලා තියෙනවා.
බොහොම සතුටුයි.
ගරු රාව් ෆකීම් මැතිතුමා දැන් කිව්වා
ගරු මන්ත්‍රීවරයා විනාඩියක්
ගරු නියෝජ්‍ය සභාපතිතුමනි ගරු රාව් ෆකීම් මැතිතුමා කිව්වා එතුමාගේ සංඛ්‍යා ලේඛන වඩාත් නිවැරදි කියලා. හැබැයි අපිට දැන් ආගමික විගමනයකින් දීලා තියෙන සංඛ්‍යා ලේඛනත් අපි කියන්නේ වඩාත් නිවැරදි කියලා. මේක ඉතාමත් පැහැදිලිව පෙන්වලා තිනවා 2023 වර්ෂයට සාපේක්ෂව 2024 දී සංචාරක වැඩි වෙලා තියෙනවා. 2023 121,000යි 2024 දී 137,000යි අප්‍රියවල මේවල 100,000 2023 2024 113,000. එතකොට ජූන් වල ගත්තොත් 119,000 2023 149,000 විශාල වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ නිසා ඉතාමත් පෑදලිව වගකීමක් ඇතුව අපි මේක ගෙන්න ගත්තේ ඒ අයට. මොකද මමත් එදා කොමිටියේදී රාව් ෆකීම් මැතිතුමා කිව්ව එක ඇත්ත කියලා මමත් හිතුවා. මොකද සංචාරක මණ්ඩලයේ ආපු සභාපතිතුමත් කිව්වා සංචාරකයෝ මේ ඒගොල්ලෝ බලපෑ විදියට එන ප්‍රමාණය අඩුයි කියලා. හැබැයි ඊට පස්සේ මම අනිත් දවසේ සංචාරක සභාපතිතුමාට කතා කරලා ඇහුවා. එතුමා මට ලේඛනයක් එව්වා. ඒ ලේඛනය තුලත් ගත්තම 2018 ලංකාවට වැඩිම ආපු සංචාරකයෝ ප්‍රමාණයට වඩා 2024 වැඩි වෙලා. ඉතින් එහෙමනම් මේ රාව් ෆකීම් මැතිතුමා ඒ ඉදිරිපත් කරපු ලේඛනයේ කවුරු හරි ඉදිරිපත් කරපු එකක් මම හිතන්නේ වැරදි. ඒකනේ වැරදි කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.
හොඳයි බොහොමයි සර්. හේ අර්ෂ මැතිතුමා අවසන් කරන්න කියලා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මං සතුට වෙනවා අපේ කාර්යභාරය ගැන අපේ කමිටුවේ මන්ත්‍රීවරුන් කරපු ප්‍රකාශ සම්බන්ධයෙන් මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. මෙතන එක දෙයක් කියන්න අවශ්‍ය වෙනවා. අපි සංචාරක පැමිණීම ගැන මේ වார்த்தාවේ කොහෙවත්ම නැහැ. මම ගරු තිරාණාලස් ඇමතිතුමා අහපු වෙලාවෙත් ඔහුටත් කිව්වා අපි සංචාරක පැමිණීම ගැන මේ සාකච්ඡාවක් නැහැ. හරි ඒක අවශ්‍ය අපේ TOR එකේ එහෙමකක් නැහැ. හරි ඉතින් හැබැයි මෙතන සිද්ධ වුණේ මේ මම මන්ත්‍රීවරුන්ට අවස්ථාව දීලා තිබ්බ ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න කියලා ගරු හිටපු ජනාධිපතිතුමා ඔවුන් යෝජනා ඉදිරිපත් කරා. ඒතර ඒ යෝජනා ඉදිරිපත් කරාම මට සභාපතිවරයා හැටියට සිද්ධ වෙනවායි සියලු යෝජනා මේ ඇඩෙන්ඩම් එකක් හැටියට මේකට ආදන්න. එතකොට මේ මම වார்த்தාවට විරුද්ධ වුවත් ඇඳුවා, වார்த்தාවට අනිත් වුවත් ඔක්කොම ඇඳුවා. ඇඩෙන්ඩම් එකේ තියෙනවා. එතකොට මේ මොහු කිව්වා මේ ගරු මහින්දාරන්ද අලුත්ගමගේ මැතිතුමා කිව්වා ඔවුන් කිව්වා කියලා අවස්ථාවක් දෙන්න කියලා ඔවුන්ට මේ සම්බන්ධයෙන් නැවත සාකච්ඡා ගන්න. දැන් මම ඒක හොයලා බැලුවා. ඇත්ත වශයෙන්ම කියලා තියෙන්නේ වார்த்தාවක් ඉල්ල ගන්න කියලා තිරාණාල සමතුමාගේ අමාත්‍යාංශය. ගරුන් නියෝජ කතානායකතුමනි මං කොච්චර සද්භාවයෙන් මේක කරාද කියලා කිව්වොත් ඒ වාර්තාව ඉදිරිපත් කරලා ඒ වාර්තාව ලබාගෙන ඒ වාර්තාවත් මම ආඳලා තියෙනවා මේ මේ වාර්තාවට ඇඩෙන්ඩම් එකක් හැටියට. එතකොට මම ඇත්ත වශයෙන්ම එතරම් සද්භාවයෙන් තමයි මේ වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මම මේ සියලු කාරණා මම ඒකයි කිව්වේ ප්‍රතික්ෂේප කරනවා කියලා හිටපු ජනාධිපතිතුමා ඔබතුමා මම පාර්ලිමේන්තුවට ආපු දවසේ ඔබතුමා මං යට දන්නවා අපි කොහොමද බොහොම ඕනෑකමේ මේ වැඩේ කරගෙන ගියේ කියලා. නමුත් ජනතාව වෙනුවෙන් හිර යන්න ඕන නම් මං හිර යන්න. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ජනාධිපතිතුමා කියන්නේ කියන්නේ මෙතන කියපු කතාවක් එක. හරිසද සිල්වා සූදානම් හිර යන්න ජනතාව වෙනුවෙන් ඕන වෙලාවු. හරි. ඉතින් ඒ නිසා එහෙම කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ නිසා මම මේක මේක මේ මේ පිළිබඳව මම මට අවස්ථාව දෙන්න මම මේක වචනයක් වචනයක් පාසා ඉදිරිපත් කරන්න මේක සත්‍යතාවය කොටත් කිය.
ඔව් විපක්ෂ නායකතුමා.
නායකතුමා. ගරු නියෝජක නායකතුමනි ඇත්ත වශයෙන්ම මේ ගනුදෙනුව VFS ගෝලීය වීසා ගනුදෙනුව ගැන හර්ෂද සිල්වා මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් ඒ මුදල් කමිටුව යම් කිසි කරුණු කාරණා විභාග කරලා යම් යම් කරුණු කාරණා හෙළිදරව් කරා. VFS ග්ලෝබල් තෝරා ගන්නා ලද්දේ නිල ලංසු කැඳවීමකින් තොරව තරඟකාරී නිල කැඳවීමකින් තොරව කියන කාරණා. ඒ වගේම තරඟකාරී ලංසු කැඳවුණා නම් වීසා ගාස්තුව ඩොලර් 25ට වඩා අඩු විය හැකියි කියලා නිගමනය වුණා. දැන් ඒක ඩොලර් 60යි. රජයට අයත් මොබිටෙල් ආයතනයේ විසින් සමාන සේවාවන් $1 ලබා දීලා තිබෙනවා. එකල වීසා නිකුත් කිරීම සඳහා කිසිදු නිර්ණායකයෙකුත් සකස් කරලා තිබුණේ නැහැ. එතකොට මූල්‍ය කමිටුව සටහන් කරන්නේ පිරිවිතර ලේඛන නොමැතිව VFS ග්ලෝබල් හි තේරීමට අවසර දීලා තිබෙන බවත් අනෙකුත් සමාගම් වලට අවස්ථා එමගින් සීමා කරන බවත්. ඒ වගේම VFS ග්ලෝබල් ආයතනයේ ඩොලර් මිලියන 200ක තප්පරකින් ඉනාලිය. VFS ග්ලෝබල් ආයතනයේ ඩොලර් මිලියන 200ක නෑ ඉනාලියකින්.
No, don't interrupt.
විපක්ෂ නැත ඔබතුම කෙටියෙන් අවසන් කරන්න.
නෑ මං කතා කරන පස්සේ ඔබතුම කතා නෑ.
ගරු ඇමතුමා මේ පැහැදිලි කිරීම අවසන් කරන ගබ්බා.
නෑ මේ මම
තිරන් අලසම
මේ
කතා කරුවේ අපිටත් මයික් එක දෙන්න.
හොඳයි.
ඔබතුමා අපි නැගිට්ටාම ඔබතුමාට පේන්නේ නැද්ද?
නෑ ගරුවන්තෝ විපක්ෂ නායකතුමා නැගිට.
නෑ විපක්ෂ නායකතුමාට ඉස්සලා 12 මන්ත්‍රීතුමා නැගිටගෙන හිටියේ.
හරි
දුන්නේ නෑ.
එතුමා නැගිටලා ඊට විපක්ෂ නායක නැවතුමා
නෑ මට කියන්න තියන්නේ අපි මේ VFS ගනුදෙනුව ගැන විවාදයක් දාද කරන්නේ නැත්තම් වෙන මොකද්ද කරන්නේ? විපක්ෂ නායකතුමා මේ අවස්ථාව අරගෙන නැවත මේ පහුගිය කාලවල කියපු දේම ආයි මේ මෙතන කියවන්න හදන්නේ.
හොඳයි.
ඒ ටීවී එකටයි දේශපාලන වාසි ගණ්ඩායි. හරි.
විපක්ෂ නායකතුමා දැන්
අපි ඒකට ඉඩ දෙනවා නම් අපේ මන්ත්‍රීලා සියලු දෙනාටම මේ ගැන කතා කරන්න ඉඩ දෙන්න ඕනේ දැන්.
හොඳයි. විපක්ෂ නායකතුමා පරප්‍රසාද පස්සෙන් ගැන ඔබතුමාගේ කාර්යය මතු කරන්න.
නියෝජක නායකතුමනි මම මේ කාරණාව මතු කරන්න නැගිට්ටේ VFS ගනුදෙනුව ගැන අද න්‍යාය පත්‍රයේ මොනවත් තිබුණේ නැහැ. සේමසිංහ මැතිතුමා හර්ෂද සිල්වා මැතිතුමා මුදල් කමිටුවේ සභාපතිවරයා හැටියට එතුමාගේ ක්‍රියාකලාපය ගැන කරුණු හෙළිදැක්වීම තුල එයින් මතු වූ කරුණු කාරණා එතුමාගේ කමිටුවේ ගත්ත තීන්දුව තීරණ සහ තොරතුරු ගැන කතා කරේ මගේ පුද්ගලික දේවල්
නෙමෙයි. ඔබතුමා අවසන් කරන්න පැහැදිලි කිරීම.
මට කතා කරන්න
මේ උදේවරුේ න්‍යාය පත්‍රය අවසන් කරගන්න
ඕන.
ඉඩ දෙන්න තමයි කියන්නේ ඔබතුමා.
මම මේ සඳහන් කරේ මම මේ කියන්නේ මම හදපු වார்த்தාවක් නෙමෙයි. මම මේ කියන්නේ හර්ෂද සිල්වා මැතිතුමා සභාපති හැටියට ඉන්න මුදල් සභාවේ එතුමාගේ ඒ විභාගයෙන් පසුව ගත්ත තීන්දුව තීරණ.
හොඳයි.
ඒ තීන්දුව තීරණ ගැනීම මෙතන කතා කරන්න සිද්ධ වුණේ
සේමසිංහ මැතිතුමා මෙතුමාගේ ක්‍රියාකලාපයේ දෝෂ දර්ශනයෙන් ලක් කරපු නිසා. ඒකයි. ඒ නිසා මම කියන්න කැමති VFS ග්ලෝබල් ආයතනයේ ඩොලර් මිලියන 200ක ආයෝජනයක් කරනු ඇතයි බලධාරීන් විසින් ප්‍රකාශ කර තිබුණද එවැනි කිසිදු ආයෝජනයක් සිදු කර නැති බව මුදල් කමිටුව තහවුරු කරයි. VFS සමග ඇති වීසා ක්‍රියාවලිය බාහිරින් ලබා ගැනීමේ ගනුදෙනුව පිළිබඳව වෝහාරික විගණනයක් මුදල් කමිටුව නිර්දේශ කරන අතර අක්‍රමිකතා හේතුවෙන් ගිවිසුම අවලංගු කළ හැකි බව දන්වා තිබේ. ඉතින් මේ මම මේ කියවන්නේ අපේ මුදල් කමිටුවේ සභාපතිවරයාගේ මූලිකත්වෙන් ක්‍රියාත්මක වුණු මුදල් වාර්තාව. එතකොට මේ මුදල් වාර්තාව ගැන දැන් මම ඉදිරිපත් කරේ කරුණු සේමසිංහ මැතිතුමා ඒ ඉදිරිපත් කරපු වාර්තාව කේන්ද්‍ර කරගෙන හර්ෂදිසිල්ලා මැතිතුමා කරලා තියෙන මුදල් කමිටුවේ සභාපතිවරයා හැටියට වරදක් බොරුවක්. ඒ නිසා එය දනුවම් ලබ හැකි වරදක් කියලා.
හොඳයි.
ඒකට විරුද්ධව මම නැගී හිටියේ.
හොඳයි. 12වතාවට අපතුමා ගොඩක් කියලා
කියනවා.
යෝජතතුමා මේ සභාවේ අපි මේ කපිටු කරනාවක් අපි සමාජිකයෝ. එතකොට කොෆ් එකේයි කෝප් එකේ දෙකේම අපි සමාජිකයෝ. දැන් ඔය කොෆ් එකේ ඔය ප්‍රශ්නේ ආපු වෙලාවේ මෙතුමා එදා අපි කවුරුත් නැති වෙලාවක මෙතුමා ඇවිල්ලා ඔය වார்த்தාව දැම්මා. ඔය වார்த்தාව දැම්මම මෙතුමා කිව්වේ අපි ඔක්කොම එකඟ වුණා කියලා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එකඟ වෙච්ච නැති වார்த்தාවක් දාපු එක. මෙතන මේ අපි කියන්නේ අනිත් එක මේක විකරණ රජයේ විකරණගත කාර්යතුමාවක්වත් මේක අවසන් කරලා නැහැ. අපිට මේ තියෙන ප්‍රශ්නගත කාරණා ගැන කතා කරන්න පුළුවන්. මට බාධා කරන්න බෑ. මොකද මාත් සමාජිකයෙක්. මාත් සමාජිකයෙක්නේ. මම මේ සභාවෙත් සමාජිකයෙක්. මම කොෆෙකෙත් සමාජිකයෙක්. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ශාන්තිතුමා. නෑඩියත් දෙන්න. මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මේ අපේ එකඟතාවයක් නැතුව මේ එකඟතාවයට ආව කියලා මේ වார்த்தාව දාපු එක. අපිත් එක්ක සාකච්ඡා කරලා එකඟතාවයකට මේක එන්න තිබ්බා. විකර කාර්ය මාර්ථිතුව ඔය කිසිම සම්මතයක් දීලා නෑ මේකේ. මේක වැරදි. ඒකයි අපි කියන්නේ.
හොඳයි බවින් සිතේ. සෑනමතුමත් කියලා ඔබතුමා අවසන් කරන්න.
ගරු නියෝජක තනායකතුමනි වරප්‍රසාද පස්සයක් මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් කරාම ගරු නියෝජක තනායකතුමනි ඔබතුමා ඇයි කාලය දෙන්නේ මේ සභාවේ මේ කාරණේ ගන්න? ඒක වරප්‍රසාද කමිටුව රැස් කළා. වරප්‍රසාද කමිටුවේදී ඒක තීරණය කරන්න.
හරි. එහෙනම් බොහොම
ස්තුතියි.
සෑන් සේමසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නය අවශ්‍ය කටයුතු සඳහා ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි. දැන් අවසන් කරන්න. බොහොම ස්තුතියි. ඊළඟට අංක 2 ගරු ශානෙක්කම් රාජමාර්ගම් මැතිතුමා.
Thank you Deputy Speaker. I have for
මම මේක දිගට විවාදයක් වෙනවනේ කරන්න බෑ. එහෙනම් අවසන් කරලා ඉවර කරන්න.
මම නම කියලා කිව්වා.
මම අවසන් කරන්න ඔබතුමා.
හරි. මම ශෙහාන් ඇමතුමත් එක්ක එකඟ වෙනවා. මේක ඒ අනුව වරප්‍රසාද කමිටියට දාන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි මට කියන්න තියෙන්නේ මේ දේ තමයි එතුමා දිගින් දිගටම කියනවා මම කිව්වා කියලා මේක ඒකමතිකව එකඟුණා කියලා මන්ත්‍රීවරු. එහෙම කිසිම දෙයක් මේක නැහැ.
හොඳයි.
ඒකමතිකව එකඟුණා කියලා නැහැ. අත්ත වශයෙන්ම එකඟ නොවිච්ච කට්ටියගේ වාර්තායක සඳහන් කරලා තියෙනවා.
හොඳයි.
ඒක දෙයක් නෙවෙයි. රාගවන් මැතිතුමා මේකට විරුද්ධයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒක තියෙනවා. එහෙමනම් ඕන පුද්ගලයෙක්ට මේක කියනකොට කියන්න පුළුවන් මේක ඒකමත් අපි අනිත් එක මම පළවෙනි මේ පාර්ලිමේන්තුවේ හැමදාම මේ වාර්තා ඉදිරිපත් කරනවා. හරි එතකොට හැමෝම මේක වාර්තා කමිටුවට එන්නේ නැහැ. මේක ආපු නැති කට්ටියත් අත්සන් කරලා තියෙන
එක දවසක්. ඒ සියලු කරුණු කමිටුවේදී සාකච්ඡා කරන්න
පුළුවන්. ඒ නිසා මේ මම කිව්වා වගේ නැවතත් මම මේ සියලු චෝදනා එක්ව සහ වෙන්වෙන්ව ප්‍රතික්ෂේප කරනවා. මම මගේ අවස්ථාවේදී මම ඒකට උත්තර දෙනවා. ඔබතුමා ඒක ඕන වෙලාවට මේ කමිටුවට දාන්න මටත් වෙලා තියෙන වෙලාවක මම කමිටුවට ඇවිල්ලා ඒ සාකච්ඡාව කරන්න.
හොඳයි. විපක්ෂ නැතුමත් අවසන් කරන්න.
ගරු නියෝජක තානායකතුමනි කොහොමද මම අදහස් ඉදිරිපත් කරගෙන යනකොට එකපාරට මයික් එක ඔෆ් කරන්න? එහෙම කොහොමද?
නැවිපක්ෂ නැතුමනි දැන් මේ ඔබතුමා මේ සභාවේ ඉන්න හැමෝම දැක්ක එතන තියෙන තත්ත්වය මොකද්ද කියලා. එතකොට මේ කාගවත් ප්‍රතිගන්න නෙමෙයි.
මේ කාරණාවට නැගිට්ටේ වෙන මොනවත් නිසා නෙවෙයි. සේමසිංහ මන්ත්‍රීවරයා ඇමතිවරයා හර්ෂ ඩිසිල්ලා මැතිතුමා සභාපති හැටියට ක්‍රියාත්මක කරපු ක්‍රියාදාමය දෝෂ දර්ශනයට ලක් කරලා ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම තුළ ඒකට මම
නැගිට්ටේ.
මේ මම
නෑ ගරු විපක්ෂ නායකතුමා වරප්‍රසාද ප්‍රශ්නයක් එතුමා මතු කරේ.
මුදල් කමිටුවේ මෙතුමා ලබා දුන්නු නිර්දේශ ගැන කතා කරන්න. ඒව කතා කරන්න ඒ වළංගු නැද්ද?
නෑ එතුමා ඉදිරිපත් කරේ වරප්‍රසාද ප්‍රශ්නයක්. මූලාසනයේට අයිති තියෙන වරප්‍රසාද ප්‍රශ්න ගැන තීන්දුව ගන්න ඔබතුමා නෙවෙයි.
අනිත් එක සේමසිංහ ඇමතිතුමා තර්ජනාත්මකව කියනවා මේ බොරුවක් කරලා තියෙන්නේ මේ බොරුව කරා නම් මේ 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 ක්‍රියාදාමයන් තුල
හොඳයි අවසන් කරන්න විපක්ෂ නායකතුමා
අවසන් කරන්න ඒ කියන්නේ මේ 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 මුදල් කමිටුවේ සභාපතිවරයාට තමගේ රාජකාරිය කරන්න බැරිද
හරි බොහොම ඉස්සුතිය ඔබතුමා අවසන් කරන්න
මේක තරේ විපක් තරේ ප්‍රතික්ෂේප කරන්න
හොඳයි බොහොම ඉස්සුතිය ශානෙක්කම් රාසමන් කමෙන්ට්
honorable deputy speaker I have forwarded a letter to you to bring it to the attention of the honorable speaker I write to bring to your attention an article that was published on the 20th of July 2024 on Lanka e-news detailing a plot to assassinate me being uncovered by a foreign intelligence service. I have attached the news article for your reference. Garu niyojaka kathanayakathumani mama me liyumak magin obathumata me kathanayakathumata danuwath karanna kiyala laba dilla thiyenawa. Mama meka police patthumata yawala thiyenawa. Me Lanka e-news kiyana sangarave article ekak thiyenawa. මාගේ මාව ඝාතනය කිරීම සම්බන්ධව කුමන්ත්‍රණයක් පිළිබඳව විදේශ බුද්ධ්‍යාංශයක් මගින් හොයා අනාවරණය කරගත් තොරතුරු පිළිබඳව මේකෙදි ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැනට රාජ්‍ය ආණ්ඩු පක්ෂ ඉන්න තමයි මේක සම්බන්ධ වෙලා ඉන්නේ කියලා තියෙනවා පහුගිය කාලේ මිනිමරුම් චෝදනා තිබිච්ච එකනේ පාස්කු ප්‍රහාර වලට සම්බන්ධ වෙච්ච එකනේ ඒක නිසා මම ඉල්ලා සිටිනවා මේ සංගරාවක් ඇවිල්ලා තියෙන්නේ මේක ඔන්ලයින් ලංකායි නිවුස් කියන පේපර් එකේ ඇවිත් තියෙන ඉතින් මේක පිළිබඳව පරීක්ෂණයක් පවත්වලා මේක පිළිබඳව ඇක්ෂන් එකක් ගන්න කියලා ඉල්ලීමක් මම මේ අවස්ථාවේදී කරනවා මේක ඉතාමත්ම මේ ප්‍රකාශය බැර ඇරුම් ඉතින් ඒකේ සත්‍යන සත්‍ය අපි දන්නේ නැහැ හැබැයි චෝදනාවට ලක් වෙලා තියෙන පුද්ගලයා පිළිබඳව මේ පහුගිය ඉතිහාසයේම පාස්කු ප්‍රහාරයේ වගේම මන්ත්‍රීවරු ඝාතනය කිරීමත් සම්බන්ධව ඒ තුමාට තියෙනවා ඉතින් ඔබතුමා මේකේ අවධානය මේක කතානායකතුමාට යවලා මේක ගැන හොයලා බලන්න ඇක්ෂන් එකක් ගන්න කියලා ඉල්ලා සිටිනවා
බොහොම ස්තුතියි ප්‍රධාන වැඩකතු ආරම්භයේ 50 කැටුම්පත් ආ යෝජනා අංක 1 අධිකරණය මත
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ප්‍රධාන වැඩකටයුතු ආරම්භ කරන්න සූදානමින් ඉන්නේ නමුත් ඊට පෙර මම මේ දැන් මතුවෙච්ච කාරණය පිළිබඳව මගේ අදහස ඔබතුමාට ප්‍රකාශ කරන්න ඕන දැන් වෙලාව 12යි 20යි අපි මේක 10:00 තමයි ප්‍රධාන වැඩකටයුතු ආරම්භ කරන්න නියමිතව තිබුණේ දැන් මේ මතුවෙච්ච කරුණුත් එක්ක අද දින මේ පාර්ලිමේන්තුව නරක පූර්වාදර්ශ දෙකක් දුන්නා එකක් තමයි වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළා ඒ වරප්‍රසාද ප්‍රශ්නයට අදාළ සියලු කරුණු වලට ඔබතුමා දුන්න විවාදයක් ඒ වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධව ඒකෙන් චෝදනා එල්ල කරපු ගරු හර්ෂදී සිල්වා මැතිතුමාට ප්‍රකාශයක් කරන්නට ඉඩ දීම සාධාරණයි ස්ථාවර නියෝග වල නැතත් නමුත් අද විශාල වේලාවක් ගත්තා දැන් මේ වරප්‍රසාද ප්‍රශ්නය ගැන විවාදයක් තිබුණා ඊට අමතරව අර්ශිල්ලා මැතිතුමාගේ වාර්තාව පිළිබඳවත් විවාදයක් කරා විවාද දෙකක් මේ අතරේ වුණා දෙවනි නරක පූර්වාදර්ශය තමයි ගරු කතානායකතුමනි අර්ශිල්ලා මැතිතුමාද මොන කමිටුවද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ අපේ පාර්ලිමේන්තුවේ කමිටු තියෙනවා කෝප්කාරක සභාව තියෙනවා කෝපයික තියෙනවා තවත් ඒවා තියෙනවා මේ ඔක්කොම වැදගත් ඒ විෂයන් අලලා වැදගත් වන කාරක සභාව විතරයි මේ පාර්ලිමේන්තුව ස්ථාපිත කරලා තියෙන්නේ එතකොට පාර්ලිමේන්තුවේ කාරක සභාවක සභාපතිවරයෙකුට විරුද්ධව සභාපතිවරයාගේ කාර්ය පිළිබඳව වරප්‍රසාද කඩවීම සම්බන්ධව සභාපතිවරයෙක් කැඳවන්න පුළුවන්ද මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ බලතල දීලා තිබෙනවා අපිට ස්ථාවර නියෝග පද්ධතියක් හදලා අපි සම්මත කරගන්න කියලා එතකොට ඒ ව්‍යවස්ථාව ඒ ස්ථාපිත ස්ථාවර නියෝග ක්‍රියාත්මක වෙන්නට ඕන පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිපාදන වලට යටත්ව 1953. එතකොට දැන් ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තු කාරක සභා තියෙනවා කාරක සභා සභාපතිලා ඉන්නවා ඒගොල්ලන්ට බලතල තියෙනවා. එතකොට ඒ සභාපතිවරයා කටයුතු කරලා තියෙන්නේ තමන්ගේ බල සීමාව ඇතුළත. ඒ වාර්තාව වැරදි වෙන්න පුළුවන්. වාර්තාවේ කරුණු වැරදි වෙන්න පුළුවන්. එහෙම ඒවා අපි දැකලා තියෙනවා. හැබැයි මෙතන මම මතු කරන්නේ මේ ව්‍යවස්ථාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ප්‍රශ්නයක්. එතකොට මේ ආකාරයට කාරක සභාවල් වල කුමන කාරක සභාවක ඔහුගේ නිල වශයෙන් කරපු කටයුත්තකට ඔහු පාර්ලිමේන්තුවේම වරප්‍රසාද කමිටුවට චෝදනා ඉදිරිපත් කරලා චූදිතයක් විදියට ගෙනල්ලා විමර්ශනයක් කරනවා නම් මේ පාර්ලිමේන්තුවේ බලය තමයි එතන හැල්ලු වෙන්නේ. එතන පාර්ලිමේන්තුවේ පිළිබඳව තමයි ජනතාවගේ විශ්වාසය අඩු වෙන්නේ. ඉතින් මෙතන නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. මෙතෙන්දි මම දකිනවා මූලාශ්‍රයේ වගකීමක් තිබුණා. මේ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරපුවාම මේ වගේ ප්‍රශ්නයක් පළවෙනියෙන්ම ඉදිරිපත් කරන්න පුළුවන්ද කියලා තීන්දුවක් ගන්නට ඕන. දෙවනුව එහෙම පුළුවන්කමක් තිබුණත් මූලාශ්‍රයේට වගකීමක් පැවරලා තියෙනවා පාර්ලිමේන්තුවේ විවස්ථාදායකේ ගරුත්වය ආරක්ෂා කරන්න. එහෙමනම් ඒ කාර්යක සභාවේ ඉන්න සභාපතිතුමත් අනෙක් අයත් ගෙනල්ලා සාකච්ඡා කරන්න තිබුණා. මොකද අවසාන වශයෙන් මේ කාර්යක සභා හැම එකකම සභාපතිගේ වගකීම තිබෙන්නේ කථානායකතුමා අතේ. කථානායකතුමාගේ වගකීම තමයි සභාපතිවරුන්ට පවරන්නේ. එතකොට මේ අභියෝගය කරන්නේ කථානායකට. එමනම් ඒ කථානායකතුමා කොහොමද ඒ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න දෙන්නේ? මේක මේ ආණ්ඩුව විපක්ෂයේ ප්‍රශ්නයක් ගැන නෙවෙයි මම කතා කරන්නේ. මම කතා කරන්නේ මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත්, ස්ථාවර නියෝගත්, පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාදත්, කථානායකතුමාගේ වගකීමත් සහ යුතුකමත් කියන කාරණේ පිළිබඳව මම කතා කරන්නේ. දැන් ගරු සභා නියෝජ්‍ය කාරක නියෝජ්‍ය කථානායකතුමනි, දැන් හෙට දිනේදී කෝප් කාරක සභාවේ හරි රාජ්‍ය ගිණුම් කාරක සභාවේ හරි සභාපතිවරයෙක් වාර්තාවක් නිකුත් කරපුවාම කවුරු හරි ඉල්ලීමක් කරනවා මේ මිනිස්සයාව දඬු කඳේ ගහන්න හරි කුමක් හෝ කරන්න කැඳවන්න වරප්‍රසාද කමිටුවට. ඒතර වරප්‍රසාද කමිටුවට කැඳවලා මොකද්ද අහන්නේ? මොකද්ද දෙන්න පුළුවන් දඬුවම? අනිත් ඒ කාවද මේ කැඳවන්නේ? පාර්ලිමේන්තුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව බලයක් ක්‍රියාත්මක කරන්න නියම කරලා තියෙන සභාපතිවරයා කරපු දේ. හරිද වැරදිද කියලා දෙවනුව අපිට විවාද කරන්න පුළුවන්. වාර්තාව ආවට පස්සේ විවාද කරන්න පුළුවන්. නමුත් මේ නරක සම්ප්‍රදාය, මේ පූර්වාදර්ශය ඔබතුමා මින් ඉදිරියට මේ පාර්ලිමේන්තුවේ ගෙනියන්න දෙන්න එපා. එහෙම ගෙනිච්චොත් එම මේ පාර්ලිමේන්තුවට වැඩි ආයුෂ නැහැ. අපිට වැඩි කල් යන්න බෑ මේ පාර්ලිමේන්තුවට. ඒ නිසා නරක පූර්වාදර්ශ වලට දොර අරින්න එපා කියලා මම ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ 50 කැටුම්පත් යෝජනා දැනුම් දීම.
ගරු නියෝජ්‍ය
කථානායකතුමනි,
ඉදිරිපත් කරනවා 2018 අංක 2 දරන ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිලෝභන බදු පනත සංශෝධනය කිරීම සඳහා 50 කැටුම්පත්.
ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු සංශෝධන 2018 අංක 2 දරන ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ 50 කෙටුම් පතකි.
දෙවැනි වර කියෙමු කවදා?
පිට
අංක 2 ඉදිරිපත් කර.
2018 ආරක්ෂණ පියවර පනත සංශෝධනය කිරීම සඳහා වූ 50 කෙටුම් පත මම ඉදිරිපත් කරනවා.
ආරක්ෂණ පියවර සංශෝධන 2018 අංක 3 දරන ආරක්ෂණ පියවර පනත සංශෝධනය කිරීම සඳහා වූ 50 කෙටුම් පතකි.
දෙවන වර කියෙමු කවදා?
පිට
අංක 3 ඉදිරිපත් කරමු.
දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන 19 වන අධිකාරිය වූ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනය කිරීම සඳහා 50 කෙටුම් පතමම ඉදිරිපත් කරනවා.
දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන 19 වන අධිකාරිය වූ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනය කිරීම සඳහා වූ 50 කෙටුම් පතකි.
දෙවන වර කියෙමු කවදා?
පිට
අංක 4 ඉදිරිපත් කරමු.
එදාන් සමස්ත 88 අංක 72 දරන සමත මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා වූ 50 කෙටුම් පත මම ඉදිරිපත් කරනවා.
සමත මණ්ඩල සංශෝධන 1988 අංක 72 දරන සමත මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා වූ 50 කෙටුම් පතකි.
දෙවන වර කියවීම කවදාද?
හෙට දිනේ.
අද දින න්‍යායපත්‍රයේ 20 අංක 1
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ දිනට નિયમિત කටයුතු වලට අදාළ විෂයංග 1 2 සහ 3 මම ඉදිරිපත් කරනවා.
විවාදය ආරම්භ කිරීම ගරු අධිකරණ මාතම.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද දිනේදී මා ඉදිරිපත් කරලා තිබෙනවා සිවිල් නඩු විධාන සංග්‍රහයට සංශෝධන 50 කෙටුම් පතක්. ඒ වගේම 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත යටතේ මා විසින් නිකුත් කරන ලද රෙගුලාසි පද්ධති දෙකක් සම්මත කර ගැනීම සඳහා ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අතර පළවෙනි
ගරුකයන්ත කරන්තුළුනි
ඉල්ලනවා මේ දිවා ආහාර වේලාවත් ලබා දෙන්න කියලා මේ වැදගත් විවාදයේ.
දිවාරේ නැතකා කටයුතු කරන සභාවකෙනද?
එකයි.
හොඳයි. බොහොමයි. එනවා ඔඩර් ප්ලීස් ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමා මූලාසන.
Honorable Minister, please continue.
Garu niyojya karaka sabha sabhapati tumani ada dina idiripat karana civil naduvidana sangraha sanshodhana panata merate adhikarana sheshtre yuktiya pasandelime kriyavaliya වඩාත් කාර්යක්ෂම සීලී ලෙස පවත්වාගෙන යාමටත් වඩා විශ්වසනීය ලෙස ඉටු කරලීම සඳහාත් ඒ වගේම නඩු කටයුතු වල තිබෙන ප්‍රමාදය අවම කර ගැනීම සඳහා බලපාන ඉතාමත්ම වැදගත් වූ පනත් කෙටුම්පතක් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 1889 වගේ ඈත කාලේ මේ රටට හඳුන්වලා දුන්නා බ්‍රිතාන්‍ය යුගයේදී දැන් අවුරුදු 135ක් වෙනවා මේ පනත හඳුන්වා දීලා 1973 යුක්තිය පසඳලීමේ පනත යටතේ 73 අංක 44 මේ විධිවිධාන පනත යටපත් කරලා ඒ පනතේ විධිවිධාන ක්‍රියාත්මක වෙන්නට කටයුතු කළා. නමුත් 1978 දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කළාට පස්සේ නැවතත් මේ සිවිල් නඩු විධාන සංග්‍රහය ඒ වගේම අපරාධ නඩු විධාන සංග්‍රහය කියන දෙක පැරණි ව්‍යවස්ථා ප්‍රතිපාදන දෙක යලිත් පණ ගන්නනු ලැබුවා. ඒ අනුව තමයි දැන් සිවිල් නඩු විධාන සංග්‍රහය වසර 135කට වැඩි කාලයක් තිස්සේ මේ රටේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. මේ පවතින නීති ක්‍රමය පිළිබඳව ජනතාවට විශාල ගැටලු තියෙනවා, විශේෂයෙන්ම නීතියේ ප්‍රමාදය පිළිබඳව. එය ආමන්ත්‍රණය කරන්න පහුගිය වකවානුවේ අපි අනපනත් 45කට වැඩි ප්‍රමාණයක් යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට ඍජු ලෙස අදාළ පනත් මේ පාර්ලිමේන්තුවේ අපි සම්මත කරගනු ලැබුවා. ඒ අතර එක් වැදගත් පනත් කෙටුම්පතක් විදියට මම මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා. මේ පනත මගින් අපි බලාපොරොත්තු වෙන කාර්යභාරය කුමක්ද කියන එක පිළිබඳව මම කෙටි සාරාංශයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. වර්තමානයේ දියුණු තාක්ෂණයත් එක්ක අධිකරණයට අපි තාක්ෂණය යොදාගෙන තිබෙනවා. සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ ඉලෙක්ට්‍රොනික ට්‍රාන්ස්ෆෝමේෂන් සිස්ටම් එක යටතේ විද්‍යුත් ක්‍රමය යටතේ සන්නිවේදන ක්‍රමයක් තවම පිළි අරගෙන නැහැ. නමුත් අපි රටක් විදියට නොයෙකුත් බැංකු ගනුදෙනු ඇතුළු නොයෙකුත් ක්ෂේත්‍ර සම්බන්ධව මේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු ක්‍රමය පිළි අරන් තියෙනවා. විශේෂයෙන්ම 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත සම්මත කරගෙන තිබෙනවා. දැන් අවුරුදු 18ක් විතර වෙනවා. දැන් මේ ක්‍රමය අධිකරණ ක්‍රියාවලියට ඍජු ලෙස අපි තාම හඳුන්වලා දීලා නැහැ. මේ පනත මගින් අපි බලාපොරොත්තු වෙනවා මේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු ක්‍රමය, සන්නිවේදන ක්‍රමය සිවිල් නඩු වලටත් යොදා ගැනීම සඳහා, මේ අපරාධ නඩු වලට යොදා ගැනීම සඳහාත් අපි ඉදිරියේදී අනපනත් සංශෝධන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම මේ පනතේ තවත් වැදගත් කාරණයක් තමයි වර්තමානයේ සිවිල් නඩුවක් පවරන්නට පුළුවන් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 9 වගන්තිය යටතේ ඒ නිශ්චිත අධිකරණ බල ප්‍රදේශයක පිහිටි අධිකරණයක පමණයි. ඒ අනුව විත්තිකරු පදිංචි අධිකරණ බල ප්‍රදේශය, ඉඩමක් සම්බන්ධව නම් ඉඩම පිහිටි අධිකරණ බල ප්‍රදේශය, ගිවිසුමක් නම් ගිවිසුම ඇතුළත් වුණු අධිකරණ බල ප්‍රදේශය, ගිවිසුමක් උල්ලංඝනය වීමක් සම්බන්ධයෙන් නම් ගිවිසුම උල්ලංඝනය වූ හෝ නඩු නිමිත්ත හටගත් අධිකරණ බල ප්‍රදේශය තුළ පවතින අධිකරණයක තමයි නඩුව පවරන්නට පුළුවන්. මේක නිසා විශේෂයෙන්ම නූතන ලෝකයේ වාණිජ්‍ය ගනුදෙනු බොහෝ සිද්ධ වෙන කාලේ ඒ පිළිබඳව මතුවෙන නඩු හබ බොහොමයක් තිබෙනවා. මෙතෙන්දී අපි අවබෝධ කරගෙන තිබෙනවා මේ අධිකරණ බලය පිළිබඳව පවතින නීතිය විශාල දුර්වලතාවයක් අඩුපාඩුවක් තියෙනවා. උදාහරණයක් විදිහට යම් තැනැත්තෙක් යාපනයට ගිහිල්ලා ගනුදෙනුවක් කරොත් ඒ පුජ්‍යලයා ඉන්නේ ගනුදෙනු කර පුජ්‍යලයා ඉන්නේ මාතරණා. එතකොට මේ කිවිසුම කඩවීම සිද්ධ වෙලා තියෙන්නේ කිවිසුම ඇති කරගෙන තිබෙන්නේ යාපනේ. එතකොට විත්තිකාරයා පදිංචි වෙන්නේ යාපනේ. හැබැයි ඒ ගිවිසුමෙන් අතෘප්තියටපත් අසාධාරණටපත් වෙච්ච පාර්ශ්වය ඉන්නේ එක්ක මොනරාගල වෙන්න පුළුවන්, හම්බන්තොට වෙන්න පුළුවන්. ඒ පුජ්‍යලයට නඩුවක් පවරන්න ඕන නම් යන්න ඕන යාපනයේ දිසාධිකරණයට. වෙන අධිකරණයක පැවරුවට බාරගන්නේ නැහැ. ඒක තමයි රෝම ලන්දේසියේ නීති මූල ධර්මය. ද ක්‍රෙඩිටෝස් ෂුඩ් සීක් ද ඩෙටෝ. ඒ සංකල්පය වැරදි. ඒක අපි ප්‍රතික්ෂේප කළ යුතු සංකල්පයක්. යම් කිසි අසාධාරණයකට ලක්වෙච්ච තැනැත්තෙකුට වැඩි වාසියක් යන විදිහට තමයි අධිකරණ බලය තීන්දුව වෙන්නට ඕන. දැන් මේ බලය අපේ රටේ දික්කසාද නඩු සම්බන්ධව ලබා දීලා තිබෙනවා. ඒ වගේම කම්කරු අධිකරණයේ පවතින නඩු සම්බන්ධව දීලා තියෙනවා. ඒවැයිදී විත්තිකාරයා පදිංචි බල ප්‍රදේශයට යන්න ඕන නැහැ. පැමිණිලිකාරයා පදිංචි බල ප්‍රදේශයේ නඩු පවරා ගැනීමේ අයිතිය දීලා තියෙනවා ඒ ආකාරයේ නඩු වර්ග දෙකකට පමණක්. නමුත් අනෙකුත් නඩුවල එහෙම අයිතියක් දීලා නැහැ. ඒක නිසා මේ 9 වෙනි වගන්තිය අපි යෝජනා කරනවා සංශෝධනය කරන්න නඩුවක විත්තිකාරයා හෝ පැමිණිලිකාරයා යන දෙදෙනාගෙන් දෙදෙනා පදිංචි කුමන හෝ අධිකරණ කලාපයක නඩු පවරා ගැනීමේ අභිමතය නඩු පවර්ණ ලබන පාර්ශවයට ලබා දෙනවා. ඒ අනුව වඩාත් සාධාරණ යුක්තිය ඉෂ්ට වෙන්නට ඕන අසාධාරණට ලක් වෙච්ච තැනැත්තාට ඒක නිසා ඒ සංශෝධනය මගින් අපි බලාපොරොත්තු වෙනවා වඩාත් පහසුවෙන් Tamange ගැටලු निराකරණය කර ගැනීම සඳහා. ඊළඟට මම කලින් කියපු ඉලෙක්ට්‍රොනික ගනුදෙනු විද්‍යුත් තැපෑල් දැන් අද දිනු ලෝකේ අපි අධිකරණ නියෝගයක් දුන්නම ඒ අධිකරණ නියෝගය ලියාපදිංචි තැපෑලෙන් ගෙනියන්න ඕන. එහෙම නැත්නම් පිස්කල් වරයාගේ මගින් ගෙනියන්න ඕන. මේක බොහොම දීර්ඝ කාලයක් ගත වෙනවා. නමුත් දිනු තාක්ෂණ ලෝකයේ අපි හැම දෙයක්ම තාක්ෂණයට බර වෙලා ඉන්න වෙලාවේ අධිකරණයට මේ ක්‍රමය හඳුන්වා දීම තුළින් අධිකරණ ක්‍රියාදාමය ඉක්මන් කරගන්න පුළුවන්. ඒ අනුව විශේෂයෙන්ම විද්‍යුත් තැපැල් ක්‍රමය මගින් නඩුවේ ලිපි ලේඛන නියෝග උදාහරණයකට ගත්තොත් හදිසි අවශ්‍යතාවයන් මත අධිකරණ නිකුත් කරනවා වාර්ණ නියෝග, අතුරු ඉන්ජන්ක්ෂන් තහනම් නියෝග, අත්හිටුවීමේ නියෝග, ඒ වගේම දේපළ තහනමට ගැනීමේ නියෝග, මේ කුමන හෝ නියෝගයක් සමහර වෙලාවට අධිකරණය ලබා ගත්තත් ඒ පාර්ශවයට ඒක ක්‍රියාත්මක කරගන්න බෑ. මොකද ඒ තැනැත්ත හොයාගන්න බෑ. ඒ තැනැත්ත කොහේ ඉන්නවද දන්නේ නැහැ. ඒක ඔහුගේ අතට බාර දෙනකන් ඒක වළංගු නියෝගයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ තාක්ෂණය නඩු කටයුතු වලට යොදා ගන්න මේ සංශෝධනයත් සමග පුළුවන් වෙනවා. අධිකරණයේ නීතිඥවරයෙක් පෙර කලාසයක් තමන්ට බලය ලබා දෙමින් සේවාදායකය වෙනුවෙන් නඩු කටයුතු කරන්න පෙර කලාසයක් ඉදිරිපත් කරනකොට ඒ පෙර කලාසියටත් ඉදිරිපත් කරන්න ඕන ඔහුගේ විද්‍යුත් තැපැල් ලිපිණයක් ඕන. ඔහුගේ මොබයිල් අංකයක් ජංගම දුරකථන අංකයක් යොමු කරන්න ඕන. පාර්ශවයක් පෞද්ගලිකව ගිහිල්ලා නඩුවට පෙනී හිටියත් ඒ ඉදිරිපත් කරන ලේඛනයට ඔහුගේ ජංගම දුරකථන අංකය ඒ වගේම විද්‍යුත් තැපැල් ලිපිණය ඉදිරිපත් කරන්න ඕන අධිකරණයට හෝ ඒ නඩුවේ අනෙකුත් පාර්ශවයන්ට අවශ්‍ය ඕනෑම වෙලාවක ක්ෂණිකව ඔවුන්ට දැන් දීන් ලබා දීම, ලිපි ලේඛන යැවීම, නියෝගයක් දැනුම් දීම, මේ අනාදී කටයුතු ඉටු කිරීමට මේ ක්‍රමයෙන් හැකි වෙනවා. ඒ අනුව සිතාසි බෙදීමේ කාර්යයේදී පවා යම් ආකාරයේ ගිවිසුමක් එකඟතාවයක් වගේ එක තියෙන වෙලාවක නම් සිතාසි බාර දීම පවා පුළුවන්කම ලැබෙනවා විද්‍යුත් තැපැල් මගින් ලබා දෙන්න. ඒකට අවශ්‍ය ද්‍රව්‍ය සහ ප්‍රතිපාදන අදාළ පාර්ශ්වය විසින් රෙජිස්ට්‍රාර්වරයාට ලබා දෙන්න ඕන. අධිකරණයේ විනිසුරුවරයා විසින් ඒකට නියෝගයක් නිකුත් කරන්න ඕන. ඒ නිකුත් කරාට පස්සේ මේ ලිපි ලේඛන බාර දීම, සිතාසි බාර දීම තැපෑල මගින් කරන්නට පුළුවන් ලියාපදිංචි තැපෑලෙන්, මේ අලුත් පනත යටතේ කුරිය සර්විස් එකක් මගින් සිතාසි හෝ වෙනත් ලේඛන බාර දෙන්න පුළුවන්, විද්‍යුත් තැපෑල මගින් බාර දෙන්නත් පුළුවන්. එතකොට නිශ්චල දේපල
සූති මේක ගේන එක මොකද දැන් මේ නිවාසිරිපාල ඇමතුමාව හොය හොය ඉන්නවා මේකත් දීගන්න බැරුව. ඔබතුමාට බැරිද ඔක කැබිනට් එකේ හරි මේක දීගන්න? මොකද අපිට මේ සිතාසිය බාර දෙන්න බැරුව දැන් හොය හොය ඉන්නවා දවස් ගානක් තිස්සේ. එතුමා ලොකු ලොකු රැස්වීම් වලත් යන හොයාගන්න බෑ. දැන් ඔය වැඩේ කරොත් දෙන්නේ කියලා දෙන්න පුළුවන් නැත්නම් ඔබතුමාට දෙන්න කැබිනට් එකක් දෙනවද ඒක?
දැන්
මේක කරන්න බෑ නැත්නම් පිස්කල් ලවා දීගන්න බැරුව ඉන්නේ.
ගරු සභාපතිතුමනේ දැන් දායසිරි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට දෙන එකම උත්තරේ තමයි මේ දෙන්නේ මම. දැන් මේක අද දින සම්මත කරලා හෙට දිනේ ගරු කථානායකතුමා අත්සන් කරාට පස්සේ ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට පුළුවන් ගරු නිමල් සිරිපාලද සිල්ලා ඇමතිතුමාගේ විද්‍යුත් තැපෑලට ඒ සිතාසිය යවන්න. එතකොට හම්බුනේ නැහැ කියන්න බෑ. මොකද නීතියෙන් පිළිගන්නවා. ඒ එතුමාගේ නඩුව සම්බන්ධ විතරයි මං කිව්වේ. ඒකත් හොඳ අදහසක් ගරු සභාපතිතුමනි. WhatsApp උද්දාන්න පුළුවන්. විද්‍යුත් ක්‍රමයේ WhatsApp ඇතුළත්. WhatsApp ඕන එකක් විද්‍යුත් ක්‍රමයේ යටතේන ඕනම එකක් පුළුවන්. ඒක තමයි එතුමාට කියලා අපි අද මේක ඉක්මනට විවාද ඉවර කරලා අස්සම් කරගමු. ඊළඟට ගරු සභාපතිතුමනි, තවත් ප්‍රශ්නයක් තමයි මේ ඉඩම් සම්බන්ධව, ගොඩ නැගිලි සම්බන්ධව පාර්ශ්වකරුවන් හොයාගන්න බෑ. ඒගොල්ලන් ලිපින සමහරලාට සොයා ගැනීම අපහසුයි ප්‍රායෝගික. ඒ අවස්ථාවලදී ඒ ස්ථානයේ ඉන්න කෙනෙකුට ඒක සිතාසි බාර දීම කරන්න පුළුවන්. එතකොට ඒ තැනැත්තා ඒ භෞතිකව ඒ භුක්තිය නැතත් ඔහුගේ ලිපිනය දන්නවා නම් අපිට විද්‍යුත් ක්‍රමය යටතේ යවන්න පුළුවන්. ඊටත් වඩා බරපතල කාරණයක් තියෙනවා ගරු සභාපතිතුමනි, අපේ අධිකරණ පද්ධතියේ නඩු දසදහස් ගාණක් හිර වෙච්ච තැනක් තියෙනවා, සිතාසි බාර දී ගන්නම බැරි. මේවා වැඩි වශයෙන්ම සිද්ධ වෙලා තිබෙන්නේ මේ දික්කසාද නඩු සම්බන්ධව. ගරු සභාපතිතුමනි, සමහර පාර්ශව විවාහ වෙලා යම් යම් හේතු නිසා දික්කසාද වෙන්න අධිකරණයට යනවා. ඒ අධිකරණයට යනකොට අනිකුත් පාර්ශවය විදේශගත වෙලා. එතකොට අපිට ඒ විදේශ රටට ඒ සිතාසි බාර දෙන්න අපි අධිකරණය මගින් අධිකරණ අමාත්‍යංශයට එවනවා. අධිකරණ අමාත්‍යංශයෙන් ඒක විදේශ කටයුතු අමාත්‍යංශයට යවන්න ඕන. විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ඒක අදාළ රටේ තානාපති කාර්යාලයට හෝ මහකොමසාරිස් කාර්යාලයට යවන්න ඕන. එතකොට ඒ කාර්යාල හරහා තමයි මේ සිතාසි බාර දීම කරන්න ඕන. සමහර රටවල් වල එහෙම අපිට රාජ්‍යතාන්ත්‍රික තානාපති කාර්යාල හෝ මහකොමසාරිස් කාර්යාල නැහැ. එතකොට ඒ නැති රටවල් සම්බන්ධව මේවා බාර දීමේ ක්‍රමවේදයක් ඇත්තෙම නැහැ. තානාපති කාර්යාල තියෙන රටක පවා එවැනි පුජ්‍යලයන් බොහෝ දුරට දන්නවා තමන්ට සිතාසියක් එන්න ඉඩ තියෙනවා කියලා. ඒක නිසා තමන්ගේ ලිපිනය වසන් කරගෙන තමයි ජීවත් වෙන්නේ. එතකොට එහෙම වුණාට පස්සේ ගරු සභාපතිතුමනි, අවුරුදු 5-10 නඩු පවතිනවා සිතාසි බාර දීලා නැහැ. ඉදිරියට ගෙනියන්න බෑ. ඒ මනුස්සයට ජීවිත කාලය තුල දික්කසාද නඩු තීන්දුවක් ලබා ගන්නටත් බෑ. ඉතින් මේ දික්කසාද නඩු කියලා කියපුවාම මේ ගැනත් මම සඳහන් කෙටියෙන් සඳහනක් කරනවා. අපේ මේ දැන් තිබෙන දික්කසාද නීතිය මුළුමනින්ම අපි අයින් කරලා අලුත් කෙටුප්පතක් හදලා තියෙන්නේ. ඒක නෝ ෆෝල්ට් ඩිවෝස්. මේ වගේ බරපතල විදියට අවුරුදු ගණන් නඩු විභාග පවත්වන්නේ නැතුව ඒ විවාහය නැවත ස්ථාපිත කරගන්න බැරි මට්ටමට කඩා බිඳ වැටිලා තියෙනවයි කියලා සනාථ වෙනවා නම් අධිකරණයට ඒ තීන්දුවක් දෙන්න පුළුවන් බලය ඒකට ලැබෙනවා. ඒ වගේම ඒ විදේශ අධිකරණවල දෙන දික්කසාද තීන්දුව ඇතුළු අනෙකුත් තීන්දුව ලංකාව තුළ පිළිගැනීමක් නැතිකම සහ ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේදයක් නැති එකත් බරපතල ප්‍රශ්නයක්. ඒක නිසා තමයි අපි ඉදිරිපත් කෙරුවේ විදේශ නඩු තීන්දු පිළිගැනීම සහ බලාත්මක කිරීමේ පනත. ඒ පනත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වෙලා තිබුණ අභියෝගයට ලක් කරලා අද දින ගරු නියෝජ්‍ය කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අපිට දැනුම් දුන්නා. වගන්ති 2-3 සුළු සංශෝධන සහිතව ඒ පනත සම්මත කරගන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ගරු සභාපතිතුමනි, මේ විදේශීය රටවල් වල ගිහිල්ලා මේක බලපානවා, විශේෂයෙන්ම දික්කසාද නඩු වලට, ඉඩන් නඩු වලට, බෙදුන් නඩු වලට, බූදල් නඩු වලට, ඒ තැනැත්තන්ට අපිට සිතාසි බාර දී ගන්න කිසිම ක්‍රමයක් නැහැ. එවැනි අවස්ථාවල මේ පනත ප්‍රතිපාදන අපි ඇතුළත් කරා. එසේ සොයාගත නොහැකි බවට දිවුරුම් පෙස්සමක් අදාළ පාර්ශවයේ අධිකරණයට ඉදිරිපත් කරොත් අධිකරණයට බලය තිබෙනවා ඒ සිතාසිය මාස 3 අපේ රටේ ප්‍රසිද්ධ පුවත්පත් 3 පළ කරන්න. ඒ පුවත්පත් 3 සඳහන් කරනවා අහවල් දිනේදී මේ නඩුව විභාගයට ගැනෙනවා, මේ නඩුව කැඳවනවා. ඒ දිනේදී පෙනී නොසිටියොත් නඩුව ඒකපාක්ෂිකව විභාගයට ගන්නවා කියන තොරතුර ඒ සිතාසිය තියෙනවා. එතකොට යම් තැනැත්තෙක් ඒකට ඉදිරිපත් වෙන්නේ නැත්නම් එම සිතාසිය වළංගු සිතාසි බාර දීමක්සේ සලකලා නඩුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමට හැකියාව තියෙනවා. ඒ නිසා මෙම සංශෝධනය මම හිතන්නේ ලංකාවේ නඩු විශාල සංඛ්‍යාවකට දැනට පවත්වාගෙන යන්න බැරිව තිබෙන නඩු විශාල සංඛ්‍යාවක් අවසන් කර ගැනීම සඳහා මේ ප්‍රතිපාදනය අපිට උපකාර වෙනවා. ඒ වගේම ආදේශිත ක්‍රමයට සිතාසි බාර දීමේ ක්‍රමයත් විධිමත් ලෙස මේකේ සඳහන් කරලා තිබෙනවා, ප්‍රතිපාදන සලසලා තියෙනවා. ඊට අමතර ලෙස බන්ධනාගාරයේ සිටින විත්තිකරුවෙකුට සිතාසියක් බාර දෙන ආකාරය, අනිත් එක තමයි මේ 86 වෙනි වගන්තිය සිවිල් නඩු විතාන සංග්‍රහයේ බරපතල ප්‍රශ්නයක්. ඒක මොකද සමහර නඩු විවිධ හේතුන් මත ඒකපාක්ෂිකව විභාගයට ගන්නවා. ඒකපාක්ෂික විභාගයට ගත්තට පස්සේ විරුද්ධ පාර්ශවය දැනගත්තත් ඒ තීන්දුවක් ලබාගෙන තිබෙනවා කියලා ඒ උදවියට නඩුවට ඉදිරිපත් වෙන්න බෑ, නීතියෙන් තහනම්. ඒ ඒකපාක්ෂික නියෝගය තීන්දුව විරුද්ධ පාර්ශවයට බාර දීලා දින 14ක් ඇතුළත ඒ ඉවත් කිරීම සඳහා කරුණු පෙන්වලා පෙස්සමක් දිරුම් පෙස්සමක් ඉදිරිපත් කරන්න ඕන. ඒ නඩුවට ඇතුල් වෙන්න ඒකපාක්ෂික නියෝගය ඉවත් කරගන්න. පැමිණිලි කාර්ය කැමති නම් පුළුවන්. නමුත් හුඟක් වෙලාවට වෙන්නේ මේ වගේ නියෝගයක් ලබා ගත්තට පස්සේ විශේෂයෙන්ම අතුරු තහනමක් වගේ තියෙනවා නම් ඒ පාර්ශවයන් කරන්නේ අවුරුදු 3-4-5. මේක බාර දෙන්නේ නැහැ නඩු තීන්දුව. අර විරුද්ධ ප්‍රතිකාරයට කරන්න දෙයක්වත් නැහැ. දිගින් දිගටම ඒ නියෝගය හුට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. මේක විශාල අසාධාරණයක්. ඉස්සර තිබුණා නීතිය තිබුණා යම් හේතුන් මත එන්න පුළුවන් කියලා. නමුත් පස්සේ කාලේ මේ පනත සම්මත සංශෝධනය කරාට පස්සේ අධිකරණයේ දීපු අර්ථ නිරූපණත් එක්ක අධිකරණ තීන්දුව කීපයක් තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ තීන්දුව බාර දෙනකන් අධිකරණයට එන්න අයිතියක් නැහැ කියලා කැමැත්ත නැතුව. ඉතින් මේක අයුතු විදියට අධිකරණ බලය අයුතු විදියට ප්‍රයෝජනයට ගන්න කණ්ඩායම් ඉන්නවා. සමහර වෙලාවට මේව හිතාමතා ප්ලෑන් කරලම මේ විදියට කරන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. ඒ නිසා මේ අලුත් සංශෝධනය මගින් විත්තිකරුවෙකුට තමන්ගේ නඩුව ඒකපාක්ෂිකව තීන්දුව කරන්න නියෝගයක් දුන්න කියලා හෝ ඒකපාක්ෂික තීන්දුව කරයි කියලා දැනගත්තම ඔහුට ඒ නඩුවට නියමිත දිනේදී ඉදිරිපත් වීමට නොහැකි වූ හේතුන් පෙන්නලා ඕනෑම අවස්ථාවක අධිකරණයට ගිහිල්ලා කියන්න පුළුවන් මෙන්න මේ හේතුව නිසා මේක ඉදිරිපත් මේ මට අවස්ථාව දෙන්න මේක ඉවත් කරලා ඒකපාක්ෂික තීන්දුව නඩු විභාගයට යන්න. ඒකම තවත් අපි සංශෝධනයක් ඉදිරිපත් කරලා තියෙනවා. සෙකිස්ට්‍රේෂන් අර දේපල නඩු තීන්දුවට පෙර දේපල තහනමට ගැනීමේදී නඩුවේ වටිනාකම රුපියල් 1500ක් කියලා තමයි තියෙන්නේ. අද කාලේ අපි අලුතෙන් පිහිටවන ලද සුළු හිමිකම් අධිකරණවලට පවා බලය දීලා තියෙනවා 120 දක්වා නඩු විභාග කරන්න. ඒ අනුව මේ 1500 කියන එක අදට ගැලපෙන්නේ නැති නිසා සංශෝධනයක් අපි ඉදිරිපත් කරනවා ඒ රුපියල් 120 දක්වා වැඩි කරන්න කියලා. මේ සංශෝධන ටික තමයි ඒ වගේම සිවිල් නඩු විධාන සංග්‍රහයේ තිබෙනවා ආකෘති සිතාසි ඇතුළු නොයෙකුත් ලිපි ලේඛන බාර දීමේ ආකෘති තිබෙනවා. ඒ ආකෘති අලුතෙන් සකස් කරලා තියෙනවා අද කාලයට ගැලපෙන ලෙස සහ විද්‍යුත් තැපැල් ක්‍රම මගින් භාවිතා කිරීමට පහසු වන ආකාරයට. ඊට අමතර ලෙස ගරු සභාපතිතුමනි 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත යටතේ 2023 නොවැම්බර් 27 වෙනිදා නිකුත් කරන ලද අංක 2360 ඇල ඉරක් 22 දරන නියෝග පද්ධතිය ඉදිරිපත් කරලා තිබෙනවා ගරු සභාවේ අනුමැතිය සඳහා. සමාදාන විනිශ්චයකාරවරුන් පත් කිරීමේදී ඊට අදාළ නීති ඊට අදාළ සුදුසුකම් පිළිබඳව පැහැදිලි රීති පද්ධතියක් මේතෙක් තිබුණේ නැහැ. ඒක නිසා ඒ සුදුසුකම් නිර්ණය කරලා සමාදාන විනිශ්චයකාරවරයෙකු වශයෙන් පත්වීම ලැබීම සඳහා අවශ්‍ය සුදුසුකම් මේක ඉදිරිපත් කරලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම, වයස අවුරුදු 30ට අඩු නොවීම, යහපත් චරිතයකින් අවංකභාවයකින් යුක්ත ජනතාවගේ ප්‍රසාදයට විශ්වාසය ලබන තැනැත්තෙකු වීම, රාජ්‍ය භාෂාවන්ගෙන් එක් භාෂාවක් චතුර ලෙස හැසිරවීමේ හැකියාව, බුන්වත් ඌවකු නොවන තැනැත්තෙකු වීම, මෝටර රථ ප්‍රවාහන පනතේ වරදකට හැර වෙනත් අපරාධ වරදකට වරදකරුවකු වී නොසිටීම, ප්‍රජාවට මනා සේවයක් ලබා දීමට හැකිවීම, ඒ වගේම උසස් පෙළ විභාගයේ විෂයන් තුනකින් සමත් විය යුතුයි කියලා තමයි සුදුසුකම දාලා තියෙන්නේ. නමුත් දිගින් දිගටම ඉල්ලීම් කරා ඒ සාමාන්‍ය පෙළ සමත් වීම ප්‍රමාණවත් විදියට සංශෝධනය කරලා දෙන්න කියලා. ඒ අනුව ඒ ගැසට් පත්‍රයත් මම ඉදිරිපත් කරලා තියෙනවා. අංක 3 යටතේ පවතින්නේ 2024 පෙබරවාරි 13 වන දිනදී අංක 2371 ඇලිරක් 13 දරන අධිකරණ සංවිධාන පනත යටතේ නිකුත් කරන ලද නියෝග වශයෙන් අපොස උසස් පෙළ වෙනුවට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සාමාන්‍ය සමර්ථ දෙකක් සමග විෂයන් 6ක් සමත් වීම ප්‍රමාණවත් කියන සුදුසුකම ඉදිරිපත් කළා. ඒ වගේම සුවිශේෂී අවස්ථාවල් වලදී විශේෂයෙන්ම ගම්වල සිටිනවා විහාරාධිපති භික්ෂුන් වහන්සේලා ආගමික නායකතුමන්ලා වෙන්න පුළුවන් වෙද මහත්වරු වෙන්න පුළුවන්. ඒ වගේ සමාජයට හුඟක් සේවාවන් කරන අය. ඒ කරුණු ඉදිරිපත් කරාට පස්සේ ඒ සමාජ සේවාවන් සලකා බලලා සුවිශේෂී අවස්ථාවලදී ඔවුන්ටත් ඒ පත්වීමක් දෙන්න හැකියාව ලැබෙනවා. නව රෙගුලාසි යටතේ මෙතෙක් මේ පාලනය කිරීම සඳහා කිසිදු රෙගුලාසියක් තිබුණේ නැහැ. ඒකම ඒ තනතුර ලද තැනැත්තෙක් ඒ තනතුර වැරදි විදියට භාවිතා කරනවා නම් ඒ තනතුරට අගෞරවයක් විදියට කටයුතු කරනවා නම් ඒ තනතුර අහිමි කරන්නත් මේකේ විධිවිධාන සකස් කරලා තියෙනවා. ඒකම අපිට තියෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් තමයි මේ සමාදාන විනිසුරවරුන් පත් කරාට ඒ සමාදාන විනිසුරවරුන් කොච්චර ඉන්නවද කවුද ඉන්නේ කොහේද ඉන්නේ කියලා අපිට හරි තොරතුරු වාර්තාවක් නැහැ. මොකද හුඟක් අය මැරිලා. විශේෂයෙන්ම අපිට මේක කල්පනා කරන්න සිද්ධ වුණේ අධිකරණවල විශාල වශයෙන් නඩුගොඩ ගැහිලා තිබෙනවා නඩුවලට ඉදිරිපත් වෙනවා මියගිය සමාදාන විනිසුරවරුන්ගේ මුද්‍රාව භාවිතා කරලා බොරු දිරුම් පත්‍ර හරියට අධිකරණවලට එතකොට තානාපති කාර්යාලවලට විදේශ කටයුතු අමාත්‍යාංශයට නොයෙකුත් වැඩ කරගන්න සමහර අය පෙළඹිලා තිබෙනවා. ඒ සඳහාම සූදානම් වෙච්ච ඒ වගේ තහතික නිකුත් කරන්න සූදානම් වෙච්ච ව්‍යාපාරික පන්තියකුත් ඉන්නවා. ඒගොල්ල සල්ලි වලට ඒ කටයුත්ත කරනවා. ඒ නිසා මේ තොරතුරු අපිට හරියට දැනගන්න ඕන නිසා අපි සමාදාන විනිසුරවරුන්ගේ ලේඛනයක් දැන් හැදුවා. එතකොට මේ ලේඛනය අපි වාර්ෂිකව යාමත් කාලින කරන්න ඕන. ඒ සඳහා සෑම වසර දෙකකටම වරක් මාර්තු මාසයේ 31 වෙනිදාට ප්‍රථම සමාදාන විනිසුරවරයෙක් ඔහු ජීවතුන් අතර ඉන්නවා කියලා සහතිකයක් ග්‍රාම සේවකවරයා මගින් සහතික කරලා අමාත්‍යාංශයට එවන්න ඕන. එතකොට එසේ එවන්නේ නැත්නම් අවුරුදු දෙකකට පස්සේ අපි පූර්ව නිගමනය කරනවා ඒ තැනැත්තා එක්ක ජීවතුන් අතර නැහැ එක්ක ඔහුට ඒක දික් කරගන්න අවශ්‍ය නැහැ කියලා. ඒ අනුව ඒක යාමත් කාලීන කරලා ඕනෑම කෙනෙකුට රටේ අපි ඉදිරියේදී මේක ඉදිරිපත් කරනවා වෙබ් එකක් හරහා මේ කවුද කියලා තොරතුරු දැනගන්න. මොකද දැන් අධිකරණවල ගරු සභාපතිතුමනි සමහරලාට ඉදිරිපත් කරපුවම දිරුම් පෙසමක් අනිත් පැත්තෙන් ඇවිල්ලා කියනවා එහෙම සමාදාන විනිශ්චයකාරවරයෙක් නැහැ කියලා. එතකොට අමුතු උත්සාහයක් දරන්න ඕනේ. මේ මිනිස්සු ඉන්නවා, මේ මිනිස්සු ජීවතුන් අතර ඉන්නවා. එතකොට ඔහුට සමාදාන විනිශ්චයකාර තනතුරක් නිල වශයෙන් වළංගු ලෙස දීලා තියෙනවා. මේ ඔක්කොම ඔප්පු කරන්න වෙනවා අධිකරණයට අනවශ්‍ය පාර්ශ්වකරුවන්ට අනවශ්‍ය බර. එතකොට මේක යටතේ අපි ඩේටාබේස් එකක් හදලා රටේ ජනතාවට දැනගන්න පුළුවන් ආකාරයට අපේ රෙජිස්ට්‍රයක් හදලා ඒ රෙජිස්ට්‍රය අපි වෙබ් එකකට අන්තර්ජාලයට එකතු කරාට පස්සේ ජනතාවට අධිකරණයට විනිසුරවරුන්ට ඕන වෙලාවක ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒකේ ජෙනුවින්නස් එක ගැන අවංකභාවයේ සත්‍යතාවයේ පිළිබඳව ඒ අනුව මේ පනත් කෙටුම්පතත් රෙගුලාසි පද්ධතියත් සම්මත කර ගැනීම මේ වෙලාවේ ඉතාමත්ම වටිනා කාරණයක්. ඒකම මතක් කරන්න ඕන මේ සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධනය මට පෙර හිටපු අපේ අරු අලි සබ්රි ඇමතිතුමා විසින් සිවිල් නීති වෙනස් කිරීම සඳහා කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවට අපි විෂයන් බෙදලා විශාල වගකීම් පවරලා තියෙනවා. ඒ නම් මම ඉදිරිපත් කරනවා කමිටුවේදී සභාගත කරන්න. ඒ එතුමා ඒ ආරම්භ කරපු ක්‍රියාදාමය තමයි මේ ඉස්සරහට ගෙනහිල්ලා අද වෙනකොට අපිට පුළුවන්කම ලැබුණේ රටට අදට කාලයට ගැළපෙන ආකාරයේ පනතක් විදියට මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඉතින් සියලු දෙනාටම මීට සහය දුන්න සියලු දෙනාට මගේ ස්තුතියත් පුද කරන ගමන් මේ පනත් සහක රෙගුලාසි සම්මත කර දෙන ලෙස මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සියලුම ගරු මැතිතුරුන්ගේ.
Thank you. Honorable member.
අභාවතුන ගරු අමතුමා එකඟ නම් මේ පැහැදිලි කර ගැනීමක් ඔබතුමා කරුණ දෙයක් කිමට දෙන අධිකරණ සම්බන්ධ කාරණාවක්. ඔබතුමා අධිකරණ ස්වාධීනත්වයේ සම්බන්ධ සහ මේ කාරණා සම්බන්ධ විශාලව මැදිහත් වීමක් කරන හිටපු අධිකරණ අමතුමත් ඉන්නවා නීති සම්බන්ධ සම්බන්ධව. හැබැයි මේවට පරිබාහිර අධිශමාන හස්තයන් ක්‍රියාත්මක වෙමින් මේ ක්‍රියාවලියන් සම්පූර්ණ විනාශ කරන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒක රාජ්‍ය සහ රාජ්‍ය නොවන විදිහට ක්‍රියාත්මක කරනවා. දැන් අධිකරණ විනිශ්චයකාරවරු මාර්ගයේ ක්‍රියාවලිය අමතුමාගේ අවසරය පරිදි පැහැදිලි කර ගැනීමක් ගරු මේ සභාපතිතුමනි අමතුමා එකඟ නම් දැන් අධිකරණ විනිශ්චයකාරවරු මාරු කිරීම සම්බන්ධ මෙතෙක් කාලයක් තම සම්මත පරිපාටියක් තිබුණා. ඒක අධිකරණ සේවා කමිෂන් සභාව සහ ඉදමත් ඉදමත් ඒ අවුරුදු ගානේ ඒ මාරු කරන එක. දැන් ඊයේ පෙරේද වෙනකොට කොළඹ මහාධිකරණ අංකයකේ මහාධිකරණ විනිශ්චයකාර දමිත් තොටවත්ත මහත්මා දන්නේ නැහැ කිසිම හේතුවක් පදනම් නැතුව හෝමාගමට මාරු කරනවා. ඔහු ජ්‍යෙෂ්ඨ විනිශ්චකාරවරයෙක්. හෝමාගමට මාරු කරනවා. ඉතින් මේක ඇතුලේ කියවෙන කතාව වෙන්නේ අර ගල්කිස්සේ විනිශ්චකාරවරයාගේ ස්ථාන මාරුව සහ වැඩතහනම් කිරීම දූෂණ සම්බන්ධ ක්‍රියාවලියේදී මේ මැදිහත් වීම නිසා සිද්ධ වෙච්ච දෙයක් කියලා. ඉතින් මේ සමස්ත අධිකරණ පද්ධතිය රජේ රටේ ප්‍රධානම අද ජනතන් හරි ඉතුරුල තියෙන ඔච්චර මේ සේරම විනාශ වෙලා ඉවරයිනේ. විවස්ථා දායකයත් විනාශ වෙලා ඉවරයි. විධායකයත් තුට්ටු දෙකට වැටලා තියෙන්නේ. අධිකරණය ගැන විතර යම් විශ්වාසයක් ගොඩනැගිලා තියෙන්නේ. දැන් ඒවටත් අදිසමාන විදියට යම් බලපෑම් සිද්ධ වෙන බව පේනවා. දැන් මේ වලක්ව ගන්න මේ නීති පද්ධතිය හැදෙන්නේ නැද්ද කරු අමත්තමනේ මේ අඩුම ගන්න විනිශ්චකාරවරුන් සහ ඒ පද්ධතියේ මාරුවීම් ස්ථාන මාරුවීම් සහ විශ්වාසවීම් දීමේ ක්‍රියාවලිය සම්බන්ධව.
සභාපතිතුමනි, මුල් අවස්ථා අධිකරණ මහාධිකරණයේ ඇතුළු තිසාධිකරණ මහේස්ත්‍රාත් අධිකරණේ ප්‍රාථමික අධිකරණ මේ සියලු අධිකරණවල විනිසුරුවරුන් පත්කිරීම, විනිසුරුවන්ගේ මාරු කිරීම, විනය පාලනය කිරීම පූර්ණ බලධාරියා විදිහට ඉන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව. ඒක නිසා අධිකරණ සේවා කොමිෂන් සභාවට අයිතියක් තියෙනවා ස්වාධීනව තීන්දු තීරණ අරගෙන ඒ පිළිබඳව කටයුතු කරන්න. හැබැයි නරු මන්ත්‍රීතුමා අහපු කාරණය පහුගිය මාසේ 19 වෙනිදා මම මේ සභාවට ඉදිරිපත් කරපු සිද්ධියකට සම්බන්ධ කරලා අහපු නිසා මට සීමිත උත්තරයක් දෙන්නට පුළුවන්. මේ පිළිබඳව ඔබතුමාට වැඩිදුර උත්තරයක් අවශ්‍ය නම් අපි ඒක අධිකරණ සේවා කොමිෂන් සභාවට ලියලා ඒ උත්තරය ගෙනල්ලා මට ලබා දෙන්නට පුළුවන්. හැබැයි මේ කියන මට ආරංචිය ලැබුණා ගරු දමිත් තොටවත්ත කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුතුමා අදිසියම හොමගමට මාරු කරයි කියන කාරණය පිළිබඳව විශාල කතා බහක් රට තුළ හදිසියම ඊයේ හවස ඉඳලා ඇති වෙලා තිබෙනවා. අපෙනුත් ඒ පිළිබඳව අහනවා. ඒ සම්බන්ධයෙන් මම දන්න කරුණ විතරක් මම ඉදිරිපත් කරනවා ගරු සභාපතිතුමනි. ගිය 19 වෙනිදා මම මේ සභාවට ඉදිරිපත් කරා අධිකරණ ශේෂ්ත්‍රයේ වෙච්ච කරුණු වැරදි දේවල් කීපයක් සම්බන්ධව. එයින් එකක් තමයි ගල්කිස්ස අධිකරණ ශාලාවෙන් නිල නිවසට අනවසර ලෙස නීති විරෝධී ලෙස විදුලිය ලබා ගැනීම පිළිබඳව ප්‍රශ්නය. එතකොට ඒ සම්බන්ධව මම මේ සභාවට කතා කරේ ගරු සභාපතිතුමනි, අපි පියවර ගණනාවක් අරගෙන ඒවා පිළිබඳව තීන්දුව తీරන නොගත් අවස්ථාවක. ඒ අනුව අපිට මේ පිළිබඳව පැමිණිල්ලක් අධිකරණ සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කළා. එම නිල නිවසට පැමිණි නව දිසා විනිසුරුතුමිය මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා ඒ වගේම නීතිඥ මණ්ඩලයත් අපිට ඉදිරිපත් කරලා තිබුණා මෙන්න මේ වගේ වැරදි දෙයක් මෙතන සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ අනුව අපි අධිකරණ සේවා කොමිෂන් සභාවට දැනුම් දුන්නා මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න කියලා. අධිකරණ කොමිෂන් සභාව මේ පරීක්ෂණය පැවැත්වීම කොළඹ මහාධිකරණ විනිසුරු එතුමාගේ බල ප්‍රදේශයට තමයි මේ අධිකරණ අයිති මහාධිකරණ කලාපේ විදියට එතුමට දැනුම් දීලා තිබෙනවා මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න. එතුමා අධිකරණ සේවා කොමිෂන් සභාවට ලියලා තිබෙනවා අපේ ලේකම්වරයාට පිටපතක් ලැබිලා තිබුණා. ගල්කිස්ස අධිකරණ ශාලාව භූමිය ගොඩනැගිලි අයිති අධිකරණ සේවා කොමිෂමට නෙවෙයි අධිකරණ අමාත්‍යාංශයට. ඒක නිසා මේ පිළිබඳව පියවර ගත යුත්තේ අධිකරණ අමාත්‍යාංශයයි කියලා. ඒ අනුව මම කමිටුවක් පත් කරා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන, අපේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඉංජිනේරු කියන තුන්දෙනාගේ කමිටුවක් මම පත් කරලා වාර්තාවක් ලබා ගත්තා. ඇත්ත වශයෙන්ම එහෙම දෙයක් වෙලා තියෙනවද කියලා හොයන්න. ඒ අනුව ඒ වාර්තාවෙන් ඉදිරිපත් කරා ජලය සහ විදුලිය කියන දෙකම වැරදි විදියට සම්බන්ධතාවය ඇතිව නිල නිවසට අරගෙන තිබෙනවා කියන කාරණය. එතකොට ඒ වාර්තාවත් එක්ක අපි අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්තුමාට ඒක යොමු කරා අවශ්‍ය පියවර ගන්න කියලා. ඒ පියවර ගැනීම සම්බන්ධයෙන් අපිට දැනගන්න ලැබුණා කොළඹ මහාධිකරණ විනිසුරු ගරු තොටවත්ත මැතිතුමාගෙන් දවස් දෙකක් ප්‍රශ්න කරලා තිබෙනවා. ඒතුමා ඒකට පියවර ගත්තේ නැති ඇයි කියන කාරණයක් වගේ දෙයක් තමයි ඒකේ මතු කරලා තිබෙන විදිහට අපිට ලැබුණු තොරතුරු අනුව. ඇත්ත වශයෙන්ම ඒක ඒතුමා මම විශ්වාස කරනවා ඒතුමාගේ තීරණය නිවැරදි. මොකද අධිකරණ පාලනය තිබෙන්නේ ගොඩනැගිලි පාලනය තියෙන්නේ අමාත්‍යාංශය නිසා ඒතුමා නිවැරදි දේ කරලා තියෙනවා. එතකොට ඒතුමා ඒ නිවැරදි දේ කරලා දැනුම් දුන්නට පස්සේ මේ ප්‍රශ්නේ අපි මතු පාර්ලිමේන්තුවේ මතුවීමෙන් අනතුරුව මේ විමර්ශනයක් කරපු බව පාර්ලිමේන්තුවට අධිකරණ සේවා කොමිෂන් සභාව ලිඛිතව දැනුම් දුන්නා. ඒ ලිපිය මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා ගරු කතානායකතුමා විසින් ගිය පාර්ලිමේන්තු සතියේදී. එතකොට දැන් ඒ අනුව පිටට පෙනෙන්නේ ගරු තොටවත්තම ඇතිතුමා ප්‍රධාන මහාධිකරණ විනිසුරුතුමා මාරු කිරීම හරහා රටට දැනෙන පණිවිඩය මෙතුමා අහපු දේ තමයි එතුමට දැනෙන දේ තමයි එතුමට යම් කිසි දඬුවමක් ලබා දීලා තියෙනවා නේද කියන කාරණය. ඇත්ත වශයෙන්ම ඒ විදුලි සම්බන්ධීකරණය පිළිබඳව එවකට හිටපු මහේස්ත්‍රාත්වරයෙකුගේ වැඩ තහනමට ලක් කරලා තියෙනවා අධිකරණ සේවා කොමිෂන් සභාව විසින්. හැබැයි මේ කාරණය සම්බන්ධව මම හිතනවා අපේ පැත්තෙන් වෙන්න ඕන යුක්තිය අපි ඉෂ්ට කරන්න ඕන. ගරු තොටවත්ත මැතිතුමා මහාධිකරණ විනිසුරුතුමාට තුමා කිසිම වරදක් කරලා නැහැ. අපි කරපු පරීක්ෂණ අනුව අපේ වාර්තා අනුව අපිට පැහැදිලිව කියන්න පුළුවන් ගරු දමිත් තොටවත්ත කොළඹ මහාධිකරණ විනිසුරුතුමා ඔය කියන සිද්ධියට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ කිරීමේ කටයුතු වලදීත් එතුමා කිසිම වැරදි දෙයක් හෝ අවිධිමත් දෙයක් කරලා නැහැ. අපි දන්නවා එතුමා පිළිබඳව අධිකරණ ශේෂ්ත්‍රයේ ඉන්න ඉතාමත්ම ගෞරවයට පාත්‍ර වෙච්ච යුක්තිය පසඳලීම ඉතා ඉහළ මට්ටමින් සිදු කරන ගෞරවනීය විනිසුරු තුමෙක් කියන කාරණය අපි කියන්න ඕන. නැත්නම් ඒක අධිකරණයේ සියලුම විනිසුරවරුන්ට අපි කරනු ලබන මදිපුංචිකමක් වෙනවා. එතුමා මේ සිද්ධියේදී කිසිදු වරදක් කරලා නැති බවත් නැතුමා ඊටමත් අවංක ගෞරවනීය අධිකරණ ශේෂ්ත්‍රයට ගෞරවයක් ගෙනල්ලා දීපු විනිසුරුවරයෙක් කියන බව මම ප්‍රකාශ කරනවා. අපිට ඒ ගෞරවය එතුමා සම්බන්ධයෙන් තියෙනවා. මොකද එතුමා පිළිබඳව වැරදි අවබෝධයක් රටේ ජනතාව තුළ ඇතිවීම වැළැක්වීම අපේ යුතුකමක් නිසා තමයි මම එහෙම කියන්නේ. නමුත් මාරුවීම් පිළිබඳව හෝ වෙනත් විනය කටයුතු පිළිබඳව කාරණා මට ඒ පිළිබඳව උත්තර දෙන්න මේ අවස්ථාවේ බෑ. අධිකරණ සේවා කොමිෂමෙන් මේ පිළිබඳව අපි ඉල්ලීමක් කරලා ලැබෙන තොරතුරු මම මේ ගරු සභාවට ඉදිරිපත් කරන්නම්.
Thank you, Minister.